මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
ඔබට ඉතාමත් පින්බර අවස්ථාවක් එළඹෙනවා මේ මොහොතේ. ස්වාමින් වහන්සේව ඔබ සිටින තැන සිටම නමස්කාර පූරකව ඉතාමත් ගෞරවයෙන් සිරස් FM පන්සිල් මළුවට පිළිගන්න අවසරයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස පූජ්‍ය රාජකීරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් සූදානම් ඔබට දහම් කරුණු පැහැදිලි කරන්න. පසුගිය කාලයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ලද බොහෝ දහම් කාරණා සම්බන්ධව ඔබට පැන නැගිච්ච ගැටලු ඔබ අපට යොමු කර තිබුණා. අපි දැන් සූදානම් එවැනි ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේට යොමු කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, කාමයේ වරදවා හැසිරී කාන්තාවක් හැටියට උත්පත්ති ලැබන කෙනා ඉන් පසුව සීල්පද ආරක්ෂා කරනවා නම් නැවතත් කාන්තාවක් වනවාද කියන ප්‍රශ්නය යොමු කර තිබුණා. ඊටත් කලින් ඔබ වහන්සේගෙන් මා පැහැදිලි කරගන්නට කැමැති, කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵලයක්ද කාන්තාවක් හැටියට උත්පත්ති ලැබීම?
අනාගත ලෝකයේ අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකේ නොවන අනිවාර්යම ස්ත්‍රී ජනගහණය වැඩි වෙනවා. හේතුඵල ධර්මයක්. හොඳද? එතකොට ස්ත්‍රී ජනගහණය වැඩි වෙන්නේ හේතුඵල ධර්මයක් නිසා කියන්නේ නෝනා, මනුෂ්‍යයා කාමයේ වර්ධවායසිරීම සිද්ධ කරන්න තේරෙනවද? ඒ කාමයේ වර්ධවායසිරීම වලට අදාළ උපත් තමයි ඊළඟ ජීවිතේ අනිවාර්යම සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඇත්ත වශයෙන්ම කාමයේ වර්ධවායසිරෙන කෙනෙකුට. එහෙමත් නැත්නම් අපි කියමු මේ අපේ ශාරීරිය තියෙනවානේ. දැන් මේ රූපය කියන කාරණේ හේතුඵල ධර්මයක්. තේරෙනවද? මොකද රූපය කියන්නේ දැන් අපි ඕන කෙනෙක්ට ලබලා තියෙන මේ රූපය කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? සංස්කාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා සකස් වුණා වූ දේ තමයි සලායතන කියන්නේ. සලායතන කියන්නේ මොකද්ද? මේ ආයතන හයින් යුතු රූපය. එතකොට මේක හේතුඵල ධර්මයක්. සලායතන සකස් වුණේ කුමක් නිසාද? නාම රූප සකස් වෙච්ච නිසා. නාම රූප සකස් වුණේ කුමක් නිසාද? විඥානෙ සකස් වුණ නිසා. විඥානෙ සකස් වුණේ කුමක් නිසාද? සංස්කාර සකස් වුණ නිසා. ඒ නිසා රූපය කියන්නේ නෝනා හේතුඵල ධර්මයක්. තේරෙනවද? එතකොට හේතුඵල ධර්මයක් කියන්නේ මොකක්ද? ධර්මයක්. මේ රූපය කියන්නේ ධර්මතාවයක්. තේරෙනවද? එතකොට අපි මේ ධර්මයේ වැරදි ආකාරයට පරිහරණය කරනවා නම් නිරේතුරුවම නෝනා අපි ඒක ධර්මයටත් අගෞරව කළා වෙනවා. තේරෙනවද? ඒක අපි දකින්න අපි ධර්මයට අගෞරව කළා වෙනවා. මොකද මේ ජීවිතය කියන ධර්මතාවයක්, ඒ ධර්මය අපි වැරදි ආකාරයෙන් අපි ප්‍රයෝජනෙට ගන්නවා නම්, උපයෝගී කර ගන්නවා නම්, ඒ මොහොතේම අපි ධර්මයට කළා වූ අගෞරවයක් බවට පත් වෙනවා. තේරෙනවද? එතකොට එහෙම අගෞරවයක් බවට පත් වෙනවා කියන කාරණේදී අනිවාර්යම නෝනා කාමයේ වර්ධවා හැසිරීම කියන කාරණයත්, තවත් දෙවෙනි කාරණේ තමයි තමන්ට මේ පෙර පින නිසා ලැබුණා වූ, මේ ධර්මයක් නිසා ලැබුණා වූ මේ රූපය අපි වැරදි ආකාරයට උපයෝගී කරගන්නවා නම්, තේරෙනවද? අනුන් තුල කාමයන් වැඩෙන ආකාරයෙන් අපි මේ රූපය උපයෝගී කරගන්නවා. තේරෙනවද? ඒතර ඇඳුමෙන් පැළඳුමෙන් වේවා, හැසිරීමෙන් වේවා, චර්යාවෙන් වේවා, මේ රූපය අපි බාහිර ලෝකයට ඉස්මතු කරලා පෙන්නලා ඒ තුලින් නොනා අනුන් තුලක් කාමච්ඡන්දයන් ඇති කරනවා නම්, එතන අපිත් රූපය කෙරෙහි තෘෂ්ණාව තුලයි ඉන්නේ, ලෝභ දේශ මොහයන් තුලයි. ඒ රූපය දැකලා දකින කෙනාත් එතන සිල්පද බිඳ ගැනීමක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම.
ගරු ස්වාමීන් වහන්ස, යම් කිසි කෙනෙක් රූප සම්පත්තියෙන් අගතෙන්පත් වීම තවදුරටත් අකුසලයටම නේද ස්වාමීන් වහන්ස ඒ පුද්ගලයාව යොමු කරවන්නේ, ඇදගෙන යන්නේ?
නැන් මෙහෙමයි, එතන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියන කාරණය. තේරෙනවද? පින කියන්නේ ගින්දරක්. එතකොට දැන් කෙනෙක් ගිය ජීවිතේ සීලය තුලත් නැත්තම් නොනා, සීලය තුල නැති කෙනා මෛත්‍රිය තුලත් නැහැ. එතකොට සීලයයි මෛත්‍රිය තුලත් නැති කෙනා දානය තුලත් නැහැ. එහෙමනම් එයාට ඔය කියන ලස්සන රූපයක්, මනුස්ස රූපයක් කියනවා කියන කාරණේ දුර්ලභ දෙයක්. තේරෙනවද? දුර්ලභ දෙයක්. ඒ නිසා මේ ජීවිතේ යමෙක් රූප සම්පන්නව කඩවසම්ම තව කෙනෙක්ගේ ප්‍රසාදය දිනා ගන්න ආකාරයට උප්පත්තියක් ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන් මෙයා පෙර ජීවිතේ සීලය තුලත් ඉඳලා තිනවා, මෛත්‍රිය තුලත් ඉඳලා තිනවා, දානය තුලත් ඉඳලා තිනවා. එයා බෞද්ධයෙක් නම් සද්ධාව තුලත් ඉඳලා තිනවා. තේරෙනවද? දැන් බෞද්ධයෙකුට විතරක් නෙමෙයි ලස්සන වෙලා ඉපදෙන්න පුළුවන්. ක්‍රිස්තියානි මහත්යෙකුට, ක්‍රිස්තියානි ආගමට අදාළව ඒ ධර්මතාවයන් පුහුණු වෙලා මෛත්‍රිය වඩලා එයාටත් ලස්සන අන්‍යාගමික මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන්. තේරෙනවද? එතකොට නිරේතුරුව මේ කාරණා තුලින් මේ මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ ලස්සන රූපයක් තියෙන කෙනා, කඩවසම් රූපයක් තියෙන කෙනා, උගත් කෙනා, හැමදේකින්ම සමාජයේ ඉදිරියට යන කෙනා දකින්න ඕනේ මේ ජනප්‍රියභාවය මාතුලට සකස් වුණේ හේතුඵල ධර්මයක් නිසා කියලා. එහෙනම් මොකද්ද හේතුඵල ධර්මය? බෞද්ධයෙක් නම් සද්ධාව, සීලය, දානය, මෛත්‍රිය. මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන්නා වූ සෑම ජනප්‍රිය චරිතයක් කියන්නේ නෝනා දිහ ජීවිතේ මේ කාරණාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක්මයි. එතකොට එයා ඒක දකින්න ඕනේ, මට මේ ලස්සන ජීවිතේ ලැබුණේ මගේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරෙනවද? මට ලස්සන අම්මා තාත්තා කෙනෙක් ලැබුණේ මගේ පෙර ජීවිතේ සංස්කාරයන් නිසා. තේරෙනවද? එතකොට මේ සංස්කාරයන් නිසා ලැබුණා වූ මේ ජීවිතය ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මේ පින ගින්දරක් හැටියට දකින්න කියලා. ඒ කියන්නේ මේ පින වැරදි ආකාරයට පරිහරණය කරන්න එපා. තේරෙනවද? එතකොට වැරදි ආකාරයට පරිහරණය කරනවා කියන කාරණේදී නිරයතුරුම අපිම අතීතයේ රැස් කළා වූ පින පව උදෙසා නැත්නම් අකුසල් මූලයන් උදෙසා යොමු කරගත්ත වෙලාව. තේරෙනවද? දැන් වර්තමාන සමාජයේ බලන කොච්චර රූපයෙන් ඉහළ තැනටපත් වුණත් අධ්‍යාපනයෙන්, දැනුමෙන්, කීර්තියෙන් ඔය සෑම දෙයකින්ම නොනා ඉහළටමපත් වුණත් ඒ පත් වෙන කෙනා හුඟක් මේක හේතුඵල ධර්මයක්. හේතුව මොකද්ද? පෙර පින. නමුත් මේ පින ගින්දරක් වෙනවායි කියන කාරණේ දකින්නේ නැහැ. ගින්දරක් වෙනවායි කියන කාරණේ දකින්නේ නැති නිසාම එයා ඒ පින නිසා ලැබුණා වූ රූපේ උපයෝගී කරගන්නේ නොනා පෙරලා අකුසල් මූලයන් රැස් කරගන්නමයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ජීවිතේ ලැබුවා වූ යම් ධනාත්මක දෙයක් තියෙනවා නම් ලස්සන වේවා, දැනුම වේවා, පෝසත්කම වේවා, කඩවසම්භාවය වේවා, තනතුරු වේවා, මේ සෑම දෙයක්ම අපිට රැස් කළා වූ සංස්කාරයක්. සංස්කාරයන්ට අදාළවයි අපිට මේ දේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබුණා වූ දේ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ කියන කාරණේ දැනගන්න. ප්‍රවේශමෙන් පරිහරණය නොවන තාක්කල් නොනා අපි නිරයතුරුව මේ පෙර පින නිසා නැවත පව කරගනිමින් අකුසල් මූලයන් කරගනිමින් ජීවත් වෙනවා. එතෙන්දී ඔබතුමී අහන ප්‍රශ්නේ තමයි අතීතයේ යම් කාන්තාවක් කාමයේ වර්ධවා හැසිරුණු බව ඇත්ත. ඒ නිසා ස්ත්‍රීත්වයට පත් වුණා. නමුත් වර්තමානයේ ඒ කාන්තාව තුළ සිල්පද බිඳීම් නැහැ. නමුත් එහෙනම් ඇයි නැවත ස්ත්‍රීත්වයක් බවට දිගින් දිගටම කාන්තාවක් බවට පත් වෙන්නේ කියන කාරණේ? ඒක නොනා ඉතනදී බලන්න ඕනේ උපාදාන පත්‍ය බව. උපාදානයට අදාළවයි භවයේ සකස් වෙන්නේ. දැන් නොනා කෙනෙක් ඉන්නවා. එයා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා. තේරෙනවද? නමුත් එයා දන්නේ නැහැ මම කාන්තාවක් බවට පත් උනේ සංසාරයේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එයා දන්නේ නැහැ. මොකද එයාට සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුන නැති වෙනකොට එයා කාන්තාවක් වුණත් එයා දන්නේ නැහැ මම ස්ත්‍රියක් බවට කවදා හරි පත් උනේ කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එතකොට එයා ඒක දන්නේ නැත්නම් ඕන එයාට ඒකෙ මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්නද? එතකොට දන්න කෙනා, දැන් කෙනෙක් දන්නවා නම් හරි මං සංසාරයේ කවදා හරි මෙතෙන්ට වැටුණා. මෙතෙන්ට වැටුනේ මම කාමයේ වර්ධව හැසිරීම නිසා. නමුත් මට දැන් පුරුෂ ජීවිතයක් ඕනේ. මං අද ඉඳන් සිල්පද පහ ආරක්ෂා කරගෙන මම සංසාරයේ පුරුෂයෙක් වෙනවා කියන උපාදානය ඇති කරගත්ත තැනදී අන්‍යා පුරුෂාත්මයකට යනවා. තේන්නද? එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කාන්තාවක් උපාදානයක් නැත්නම් පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. එහා පුරුෂයෙක් වෙන්නේ නැහැ. තුෂ්ණාපච්චය උපාදාන. තුෂ්ණාව තිබ්බොත් තමයි උපාදානේ සකස් වෙන්නේ. ඒකට එයාට තේරුමක් නැත්තම් මං ඒ ක්‍රීත්‍යයක් ලැබුවේ කියන කාරණය තුළ එයාට ඒක මිදෙන්න අවශ්‍ය නැහැ. තේන්නා? දැන් සමහර කාන්තාපක්ෂයේ ඒගොල්ලෝ සතුටු වෙනවා මම කාන්තාවක් අම්මා කෙනෙක් වුණායි කියන කාරණය තුළ. එයාට මිදෙන්න අවශ්‍යතාවය. ඒතකොට තුෂ්ණාව තියෙන්නේ කොතෙන්ද? ස්ත්‍රීත්වයටමයි. ඒ තුෂ්ණාව තියෙන ස්ත්‍රීත්වයට නම් උපාදානේ සකස් වෙන ස්ත්‍රීත්වයට ඊළඟ ජීවිතය ස්ත්‍රියක් බවට පත් වෙනවා. තේන්නා? අර සක්‍රයා සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවනේ. සක්‍රයාගේ පුතාව එක්කගෙන බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරයන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ මේ මීට ටික කාලයකට ඉස්සෙල්ලා මේ දඹදිව ජීවත් වෙච්ච අහවල් කාන්තාව කියලා. එතකොට ඒ කාන්තාව මොකද්ද කළේ? හැමදාම බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. සංඝයාට දන් දුන්නා. දන් දී ආ ප්‍රාර්ථනා කළේ මට පුරුෂ ජීවිතයක් ලැබේවා කියලා. මොකද එයා දැනගෙන හිටියා මං කාන්තාවක් උනේ කවදා හරි කාමයේ වර්ධව හැසිරීම නිසායි කියලා. එතකොට එයා ඒක තුල එයා උපාදානයක් තෘෂ්ණාවෙන් උපාදානයක් ඇති කරගෙන හැකිතාක් බුදුරයන් වහන්සේ අරමුණු කරගෙන පින්කම් කළා. සංඝයාට දන් දීලා එයාට තිබ්බේ එකම එක උපාදානයයි මම පුරුෂයෙක් වෙනවා කියන උපාදාන. එයා මැරෙන මොහොතේම ගිහිලා සක්‍රයාගේ පුතා වෙනවා. මොකද මෙතන බුදුරයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට මහා සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානයන්ගේ ආනිසංසය සක්‍රයාගේ පුතා බවට පත් වෙනවා. එතකොට සක්‍රයා කියන භාග්‍යතුන් වහන්සේ මේ පුතා අහවල් කාන් ස්ත්‍රිය කියලා. එතකොට මේ කාන්තාවට උපාදානයක් තිබ්බා මම පුරුෂයෙක් වෙනවා කියලා. තේරෙනවද? නමුත් වර්තමානයේ කාන්තා පක්ෂයෙන් 90%ක්ම දන්නේ නැහැ මේ ස්ත්‍රීත්වයක් ලැබුණේ හේතුඵල ධර්මයක් නිසායි කියලා. එතකොට ඒක නොදන්න නිසා යාතුළු උපාදානයක් සකස් වෙන්නේ, තෘෂ්ණාවක් සකස් වෙන්නේ මම නැවත පිරිමියෙක් වෙන්න ඕනේ කියන කාරණේ. හුඟාත්ම කාන්තා පක්ෂයේ හිතන් ඉන්නේ පිරිමි පක්ෂ හැමදාම පිරිමි වෙලා පිරිමි වෙලා ඉපදෙනවා කාන්තා පක්ෂ හැමදාම කාන්තා වෙලා ඉපදෙනවා එහෙමද යන්නේ මෙතන තියෙන හේතුඵල ධර්මය. එතකොට මේ හේතුඵල ධර්මයේ දකමින් යම් කෙනෙක් කොච්චර සිල්පද පහතුන ආරක්ෂා කරලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළත් එයා තුල පිරිමියෙක් වෙන්න උපාදානයක් නැත්නම් එයා ඊළඟ ජීවිතේ දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. මොකද එයා තුල තෘෂ්ණාවක් නැහැ නේද ඒකට? තේනවා. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තමයි මෙන්න මේ හේතුඵල ධර්මයේ මතු කරලා පෙන්නන්නේ. එතකොට මේ හේතුඵල ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ජීවිතයට ගත්ත ස්ත්‍රිය කාන්තාව එයා තෘෂ්ණාව ඇති කර ගන්නවා මම ඊළඟ ජීවිතේ පිරිමියෙක් වෙනවා කියලා. එතකොට මේ මොහොතේ සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් කාන්තාවක් ඉන්න බව ඇත්ත? තේන්නද? එයා තුළ කිසිම කාමයේ වර්ධව හැසිරීමක් සිදු නොවන බවත් ඇත්ත? නමුත් එයාට පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා උපාදානයක් නැත්තම් එයා ඊළඟ ජීවිතේ ස්ත්‍රියක්. තේන්නද? දෙවියෙක් වුණා දිව්‍ය ලෝකෙට ගියා දිව්‍යාංගනා. එච්චරයි. මෙතන තෘෂ්ණාවෙන් ඇති කරගත්තු උපාදානයක් තියෙන්න ඕනේ හේතුඵල ධර්මයන් දැකලා මම ඊළඟ ජීවිතේ පුරුෂයෙක් වෙනවා කියලා. නමුත් ධර්මාභෝධයට ස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබතුමිය ප්‍රශ්නේ අහපු නිසා මම මේ කිව්වේ ධර්මාභෝධයට මේ ගිහි ජීවිතයේ කිසිම කෙනෙකුට උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න, සකෘදාගාමි ඵලයටපත් වෙන්න, අනාගාමි ඵලයටපත් වෙන්න ස්ත්‍රී පුරුෂ ભેදයක් අවශ්‍ය. පුරුෂයාට යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව අඩුවකින් තොරව කාන්තාවකට මේ සමාජය තුළ ස්ත්‍රීත්වයක් ලබන්නේ අවස්ථාව තියෙනවා. නමුත් සිල්පද දුර්වල කරගන්නවා නම් තේන්න විශේෂයෙන්ම කාමයේ වර්ධව හැසිරීම සිල්පද දුර කරගන්නවා නම් දෙවෙනි කාරණේ තමයි වර්තමාන මේ සමාජයේ තියෙන ඔය ඇඳුම් රටා මේ ඇඳුම් පැළඳුම් තුලින් නිරයතුරුවම සමාජයේ උත්සාහ ගන්නවා තමන්ගේ ශරීරයේ බාහිර ලෝකයට පෙන්නන්න. තේන්නාද? බාහිර ලෝකයා තුළ සමන්ගේ රූපය කෙරෙහි තෘෂ්ණාවක් ඇති කරන ඒක රාගයක් නොවෙන්න පුළුවන්. තේන්නාද? නමුත් ඕන එතනදී අනිවාර්යයෙන්ම තමනුත් කාමච්ඡන්දයන් තුළයි ඉන්නේ. එතකොට මේ රූපය දකින බාහිර පුද්ගලයාත් කාමච්ඡන්දයන් තුළයි ඉන්නේ. දෙදෙනාම මේ රූපය ඇසුරෙන් අනිවාර්යයෙන්ම කෙලෙස් ඇති කරගන්නවා. තේන්නාද? එතකොට මේ කෙලෙස් ඇති කරගන්නවායි කියන කාරණේ මත නෝනා දිගින් දිගටම මේ කෙලෙස් වර්ධනය වෙනකොට අනිවාර්යයෙන් මේවා කාමයේ වර්ධව හැසිරීම තැනට ඇදගෙන යනවා. තේන්නාද? ඇදගෙන යනවා. හොඳේ. ඒ නිසා නිරේතුරුවම කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේ වගේම මේ තමන්ගේ සංසාර පිනට ලැබුණා වූ මේ ශරීරය නෝනා අපි සීමාව ඉක්මවා බාහිර සමාජයේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කළොත් එහෙම නැත්නම් සිල්පද බිඳීම් උදෙසා යොමු කළොත් අනිවාර්යයෙන්ම නෝනා ඒකත් බරපතල අකුසලයක් බවට පත් වෙනවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුම විශේෂයෙන්ම කාන්තා පක්ෂය වේවා පුරුෂ පක්ෂය වේවා. තේන්නාද? දැන් අපි දැකලා තියෙනවා අපි සමහරලාවට ගම්මානවල පින්ඩපාතේ වඩිනවා. නමුත් පින්ඩපාතේ වඩින්දි කොටකලිසම් ඇඳගත්ත ගෑනු දරුවෝ මේ වැඩිහිටි ගෑනු දරුවෝ අපිට ඇවිල්ලා පින්ඩපාත බෙදෙනවා. කොටකලිසමක් ඇඳා දික්කලිසමක් ඇඳායි කියන කාරණය වැරද්දක් කියනවා නෙමෙයි. තේරෙනවද? නමුත් නෝන අපි ගැළපෙන තැන ගැළපෙන ඇඳුමක් අඳින්න දක්ෂ වෙන්න ඕනේ. කාන්තා පක්ෂයේ කෙනෙක් කොටකලිසමක් ඇඳන් අපේ ළඟට ඇවිල්ලා පින්ඩපාත බෙදුවාට අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම හැම වෙලාවම පින්ඩපාතේ බෙදුවට පස්සේ පින් අනුමෝදන් කරලා මං හිතෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා, ප්‍රාර්ථනාවක් කරගන්නවා. සංගයා අරමුණු කරගෙන මේ නෝනා පූජා කරගත්තා වූ මේ දානේ කුසලයෙන් මේ නෝනාට සංගයා ඉදිරියට එද්දී යහපත් ඇඳුමක් ඇඳගෙන පැමිණෙන්න සතිය සිහිය සකස් වේවා කියලා. වෙන අපිට කරන්න දෙයක් නැහැ. වෙන අපිට කරන්න දෙයක් නැහැ නේද? නමුත් නෝනා ලෝකයේ තින් ඒ දිශාවට ගලාගෙන යන අපිට කරන්න දෙයක් නැහැ. නමුත් එකක් දැනගන්න ඕනේ, කාමයේ වර්ධවා හැසිරීම පිරිමි කෙනෙක් කළත් කාන්තාවක් කළත් ඒ වගේම රූපයේ වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරනවා නම් අනුන්ගේ කාමච්ඡන්දයන් ඇතිවීම සඳහා කවදාක්වත් නෝන අපිට දිව්‍යතලයක උපතක් නම් ලබන්නේ බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දිව්‍යතලයක උපතක් ලබන්න බෑ. මොකද දිව්‍යතලයේ ඉන්න කිසිම දිව්‍යාංගනාවක් නෝන ශරීරයේ පෙන්නගෙන ඉන්න තැනක් නැහැ. කිසිම දිව්‍යාංගනාවක් කොටකලිසමක් ඇඳගෙන දිගකලිසමක් ඇඳගෙන සායක් ඇඳන් ඉන්න දිව්‍යාංගනාවක් ඔය ශාස්ත්‍රීය දිව්‍යතල හයෙන් එකකවත් නැහැ නෝන. තේරෙනවද? සෑම දිව්‍යාංගනාවක්ම තමන්ගේ මුළු ශරීරයේ වැහෙන ආකාරයෙන් තමයි දිව්‍ය සලුවක් හෝ දිව්‍ය ඇඳුමක් දරාගෙන ඉන්නේ. තේරෙනවද? සියලුම දිව්‍යාංගනාවගේ මේ දෙපතුල දක්වා ඒගොල්ලන්ගේ දිව්‍ය සලු දිගයි. තේරෙනවද? මුහුණ තමයි බාහිර රූපයෙන් පේන්නේ, මුළු ශරීරෙම මේ ඇඳුමකින් ආවරණය කරගෙන තමයි දිව්‍යාංගනාව ඉන්නේ. තේරෙනවද? කොතනකවත් දිව්‍යාංගනාවන්ගේ රූපය බාහිරට කොතනකවත් පේන්න තැනක් නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ දවටගෙන ඉන්න දිව්‍ය ඇඳුම් හරිම සිනිදුයි. සිනිදු වුණත් ඒක විනිවිද පේන්නේ නැහැ. දැන් අපි කාන්තාව සිනිදු ඇඳුමක් ඇඳා මේක විනිවිද පේනවනේ. නමුත් දිව්‍යාංගනාවේගේ ඇඳුම් දිව්‍යසල් සිනිදුයි. නමුත් විනිවිද පේන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ කොතනකවත් නෝන රූපය පොඩ්ඩක්වත් දැන් අපේ කාන්තාවක් ගත්තොත් සාරියක් අඳින වැදගත් කෙනෙක් ගන්නකෝ එයා සාරියක් ඇඳලා 70ක් ඇඳුවොත් එයාගේ ශරීරයේ 70ක් සායත් අතර අඟලක් දෙකක් හෝ පරතරයක් තියෙනවනේ හිස්ස නේද ශරීරේ නමුත් දිව්‍යාංගනාවක එහෙමවත් නැහැ නෝනා එහෙනම් දිව්‍යාංගනාවක් කොතනකවත් එහෙම නැහැ ඇයි ඒ පෙර ජීවිතේ නෝනා ඒගොල්ලෝ කාමයේ වර්ධවා හැසිරීලා මේ ශරීරයේ වැරදි ආකාරයෙන් පෙන්නපු අය නෙමෙයි තේන ඒ සාංශාරික හුරු නිසා සකස් වෙන්නා වූ පින නිසාම ඒ දිව්‍යාංගනාවන් නෝනා කොතනකවත් ඒගොල්ලෝ තුලින් කාමච්ඡන්දයක් සකස් වෙන්නේ නැහැ බාහිර සමාජයට තේන නමුත් ඒගොල්ලන්ගේ ශරීරයේ ලාලිත්‍ය රිද්මය ප්‍රභාෂර භාවය ආලෝකමත් භාවය ඒ සියල්ල තියෙනවා නමුත් කොතනකවත් ශරීරය කොතනකවත් මේ බාහිරට පෙන්නකට තියෙන තැනක් කොතනකවත් දිව්‍යාංගනාවගේ තැනක නැහැ ඒ නිසා මනුස්ස ලෝකයේ ඉන්න කිසිම කාන්තාවක් කොච්චර දන් දුන්නත් සිල් රැකගෙන ජීවත් වුණායි කියන කාරණය කිව්වත් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් තමන්ගේ මේ පිනට පෙර පින නිසා තමන්ට ලැබුණු මේ ශරීරය බාහිර අය තුල කාමච්ඡන්දයන් නැති කරන්න අපි යොමු කරනවා නම් නෝනා දිව්‍යතලයේ දිව්‍යාංගනාවක් වෙන්න නම් හම්බ වෙන්නේ ඒක හේතුඵල ධර්මයක් තේන්නාද ඒක හේතුඵල ධර්මයක් එතන වෙන්නේ නැහැ නමුත් එක දිව්‍යතලයක් තියෙනවා ඒ තමයි පරිනිම්මිත වසවත්ති පරිනිම්මිත වසවත්ති දිව්‍යතලයේ කියන්නේ මායයටයි දිව්‍යතලයේ එතකොට මේ මායයටයි දිව්‍යතලයේ ඉන්නවා තණ්හා රති රගා කියලා මාර දූතිය තුන්දෙනෙක් ඒ තුන්දෙනාම මායාගේ දියණියන් හැටියට තමයි හඳුන්වන්නේ මේ ජීවමාන දිව්‍යාංගනාව තේනද මේ ජීවමාන දිව්‍යාංගනාව මේගොල්ලෝ හරිම ලස්සනයි හරිම ප්‍රභාෂරයි මේ ජීවමාන දිව්‍යාංගනාවන්ගේ අප්‍රමාණ දිව්‍යාංගනා පිරිවරක් ඉන්නවා තේනද මේ පිරිවරයි මේ දිව්‍යාංගනාවෙන් තුන්දෙනායි ඒ පරණිම්මිතේ වසවත්තේ නොන අඩනිරුතුණු ජීවත් වෙනවා තේනද ඒගොල්ල මේ මනුස්ස ලෝකේ මේ සමාධිය වඩන ප්‍රඥා වඩන ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඉදිරියටත් ඒගොල්ලෝ ඇවිල්ලා අඩනිරුතින් පෙනී සිටින අවස්ථා තියෙනවා තේනද ඒක පරණිම්මිත වසවත්තේ විතරයි ඇයි තේනද එනිසා යම් කාන්තා පක්ෂයේ කෙනෙක් පින් කරනවා හොඳින් පින් කරනවා කියමුකෝ නමුත් එයා කාමයේ වර්ධව හැසිරෙනවා තේනද පින් කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා නමුත් කවදාක්වත් එයාට දිව්‍යතලයක යන්න එයා අනිවාර්යයෙන්ම ගියොත් දිව්‍යතලයකට පරිනිම්මිත වසවත්තියේ මාර්යාගේ අර මාර දූතියන්ගේ දිව්‍ය පිරිවර හැටියට තමයි උපදින්නේ. එතන ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ශරීරය පෙන්නගෙන ඉන්න. තේන්න. ඉන් මෙහා කිසිම කෙනෙක් නොනා කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් මේ ශරීරයේ වැරදි ආකාරයට ලෝකෙට උලුප්පල පෙන්නනවා නම් ඒ තුලින් අනුම කාමච්ඡන්දයල සිල්පද බිඳීම් වලට යොමු කරනවා නම් නොනා දිව්‍යතල වලට යනවායි කියන කාරණය නම් ගැලපෙන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ එක්ක මනුස්ස ලෝකෙ එහෙම නැත්නම් සතර අපාය කියන කාරණයට තමයි වැටෙන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය කාන්තාවකට හිමි දුක දිව්‍යාංගනාවන්ටත් හිමිවනවාද ස්වාමීන් වහන්ස?
මේ දිව්‍යතලයේ නෝන ඕපපාතිකවයි උප්පත්තිය ලබන්නේ. තේරෙනවද? ඒතර ඕපපාතිකව දිව්‍යතලයේ උප්පත්තිය ලබද්දී දරුව කුසේ දරාගෙන ඉන්නවා, කිරි දෙනවා, දරුව බිහි කරනවා. ඔය දුකක් ඒගොල්ලන්ට නැහැ. තේරෙනවද? ඔය දුකක් නැහැ. පිනේ වැඩිභාවයේ වැඩි වෙන්න නෝන දුක කියන කාරණේ අඩු වෙනවා. නැති වෙන්නේ නැහැ අඩු වෙනවා. තේරෙනවද? මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මේ තාපසෙක් හිටියා. තේරෙනවද? ඒ තාපසයා මේ එයාගේ ශිෂ්‍යයින්ට මේ දිශාපාමොක් කෙනෙක්. හොඳේ? ඒ තාපසයා හැම වෙලාවම නිරයතුරුවම තමන්ගේ ගෝලයන්ට මේ අනිත්‍ය සංඥාව තමයි කියලා දෙන්නේ. තේරෙනවද? අනිත්‍ය සංඥාව කියන්නේ එයා කියනවා හැම වෙලාවම තමන්ගේ ගෝලයන්ට මේ ජීවිතය මේ පිණි බිඳුවක් වගේ හිතන්න කියලා. තේරෙනවද? මොහොතකින් ඒක නැතු වෙනවා. මේ ජීවිතය කියන දේ මේ ගංගාවක ඇති වෙන දිය බුබුලක් හැටියට හිතන්න කියනවා. මොකද මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. තේරෙනවද? මේ අර්ථ තාපසය තමන්ගේ ගෝලයන්ට මේ ආකාරයෙන් කියද්දී නෝන එදා ඒ කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කාලේ නෝන මේ මිනිස්සෙන්ට දුකයි කියලා දෙයක් තිබ්බේ. මේ දරුවෙක් හම්බ වෙන වෙලාවේ ඇති වෙන දුක. දෙක තමයි මේ අවුෙන් ඇතිවෙනා වූ දුක. වැස්සෙන් පින්නෙන් ඇතිවෙනා වූ දුක. ඊට වඩා කිසි දුකක් තිබ්බේ නැහැ එදා සමාජේ. තේරෙනවද? මොකද මිනිස්යාගේ පින ඉහළයි. තේරෙනවද? ඒතකොට ඒසා පිනෙන් ඉහළ අච්චර දුක අවබෝධ වෙලා තිබ්බ කාලෙකත් අර්ථ තාපසයා නිරයතුරුව කිව්වේ මොකද්ද? මේ ජීවිතයේ පිනු බිඳුවක් හැටියට දකින්න කියලා. තේරෙනවද? දිය බුබුලක් හැටියට දකින්න කියලා. මොකද නිරයතුරුවම ඒ පින කියන සංස්කාරයත් අනිත්‍ය වෙන සංස්කාරයක් කියලා ඒ අර්ථ තාපසයා දැක්කා. ඒ වගේ දිව්‍ය ලෝකේ පහළ වෙන දිව්‍යාංගනාවන්ගේ පින්වන්තභාවය නිසා නෝනා දුක තියෙනවා. නමුත් නෝනා ඒ දුක මනුස්ස ලෝකයේ කාන්තාවක් විඳිනා දුක හා සමාන නැහැ. තේනද? පින නිසාම දුක අවමයි. දුක අවමයි. දුක ප්‍රකට වෙන්නේ නැහැ පිනේ වැඩිභාවය නිසා. මොකද ඒගොල්ලන්ට ප්‍රභාෂර ශරීරයක් ලැබෙනවා, ප්‍රභාෂර දිව්‍ය සම්පත් ලැබෙනවා, හිතන හිතන දේ ඒගොල්ලන්ට ලැබෙනවා. තේන්නේ? අපි වගේ උයාගෙන පියාගෙන රැකියාවල් කරන කන කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක් කියන්නේ. ඒගොල්ලන්ගේ පින නිසා ඒගොල්ලන්ට යමක්ද හිතෙන්නේ, හිතන දේ තුලින් එයා තෘප්තිමත් භාවයට පත් වෙනවා. ඒතකොට නමුත් මෙහෙම තෘප්තිමත් භාවයට පත් උනත් කවදා හරි දවසක දිව්‍යාංගනාවගේ පින පිරිහුණාට පස්සේ ඒ දිව්‍යාංගනාව ඒ ලබන්නා වූ තෘප්තිමත් භාවයන් සියල්ලම එයාට අහෝසි වෙනවා. තේනවාද? ඒ අහෝසි වෙච්ච තැන අන්න ආයිමත් එයාට දුක සකස් වෙනවා. තේනවා? ආයිමත් අනේ දුක සකස් වෙනවා. ඒ දුක සකස් වෙලා ගැටිලා සමහර වෙලාවට ධර්මානුකූලව හිතන්න බැරි වුණොත් ආයිමත් සමාට සතර අපායට වැටෙන්න පුළුවන්. තේනවා? ඒකට මනුස්ස ලෝකයේ කාන්තාවකට සාපේක්ෂව නොනා දිව්‍ය ලෝකයේ කාන්තාවක් කියන්නේ එයා දුක තුල තමයි ඉන්නේ. නමුත් මනුස්ස ලෝකයේ කාන්තාවකට තියෙනවා හා සමාන දුක එයාට ප්‍රකට නැහැ. ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි? එයාගේ පින බලවත්. තේනවා? පිනේ බලවත්භාවයේ වැඩි වෙන්න දුක ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ ලැබපු නිරෝගීම කෙනා තමයි බක්කුල රහතන් වහන්සේ. තේනද? බක්කුල මහරහතන් වහන්සේට තරම් නිරෝගී කෙනෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ හිටියේ නැහැ. ඒතකොට මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙන්නේ කිසිම රෝගී භාවයකින් තොරව ජීවත් වෙන්නේ නෝනා එයාගේ පෙර පිනේ ශක්තිමත් භාවය නිසා. තේනද? පෙර පිනේ ශක්තිමත් භාවය නිසා. නමුත් රාහුල ස්වාමින් වහන්සේ අවුරුදු 53 වෙනකොට පිරිනිවන් පානවා. රාහුල ස්වාමීන් වහන්සේගේ තාත්තා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා. අම්මා යසෝදරා මහරහත්මෙහෙණින් වහන්සේ ජීවමානව ඉන්නවා. නමුත් රාහුල හාමුදුරුව අවුරුදු 53 පිරිනිවන් පානවා. ඒ එයාගේ අතීත සංස්කාරය. තේන්න. ඒතකොට බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙන්නේ කුමක් නිසාද? එයාගේ අතීත කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවය නිසා. නේද? දැන් සමහර අපි ඈත ගම්මාන වලට යද්දී ඒ ගම්මාන වල ඉන්න සමහර අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලෝ කවදාකවත් බෙහෙත් පෙත්තක් බීලා නැහැ නෝ. රෝහලකට ගිහිල්ලා නැහැ. මොකක් හරි අතප්පයක් කැපුණාම මොකක් කර වුණාම ඔය කැලෙන් බෙහෙතක් කපලා තියාගත්ත මිසක් කවදාකවත් රෝහලකට ගිහිල්ලා බෙහෙතක් බීලා නැහැ. ඒතකොට මේ ඒසා නිරෝගී භාවයක් අත්ුණේ කුමක් නිසාද? ඒගොල්ලන්ගේ පෙර ජීවිතේ සංස්කාර ශක්තිය වැඩි නිරෝගී භාවයට අදාළයි. තේන්න? ඉතින් ඒ නිසා අපේ පින පිටිපස්සේ බලවත්ව තියෙනවා නම් ඒ පිනට අදාළව නොවන අපිට දුක ප්‍රකට වෙන අවස්ථා අඩුයි. තේන්නාද? ඒතකොට දුක ප්‍රකට වෙන්නේ, දුක වැඩි වෙන්නේ වැඩි වෙනවා කියන කාරණය තුල අපි දකින්න ඕන නෝනා, අපි තුල තෘෂ්ණාවත් වැඩි, තෘෂ්ණා වැඩි භාවය නිසායි දුකට සකස් වෙන්නේ. ඒ වගේම අතීත අකුසල් ස්වභාවිනු වැඩි. ඒ නිසායි අපි යම් දෙයක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නේ. ඉතින් මෙහා ඉතින් දුකෙන් මිදෙනවා කියන කාරණය අපි සකස් කරගන්නේ රාහත් ඵලයට පත් වෙන ලාවි මෙහා අනාගාමි ඵලයට පත් වෙන තැන. ඉතින් මෙහා ඉතින් අපි දුක තුල ජීවත් වෙනවා.
ස්වාමීන් වහන්සේ පුරුෂ භාවය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද?
මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ කොතනකවත් ස්ත්‍රිය පුරුෂයා කියලා තැන්දී ස්ත්‍රීත්වය දෙවෙනි තැනට දාලා නැහැ. මම නම් සූත්‍රගත ධර්මයකදී කොතනකවත් කාන්තාව කියන්නේ දෙවෙනි තැනකට කියලා කාරණයක් දැකලා නැහැ. නමුත් බුද්ධත්වයට පත් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම පුරුෂ කෙනෙක්, ඒ වගේම පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්නේ පුරුෂ කෙනෙක්. ඉන් මෙහා නෝනා ඕනෑම ධර්මයට අදාළ අවබෝධාත්මක තැනක් ලබන්න ස්ත්‍රී පුරුෂ භේදයක් බලපාන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීත්වය කියන කාරණයට මේ මතුවලා එන පුරුෂයෙක් හා සම තැනටපත් වෙලා මේ ධර්මාබෝධය ලබන්න කුසල් දාම් වඩන්න පුළුවන් තැනට මේ සමාජයේ අරගෙන ආවේ බුදුරජාණන් වහන්සේමයි. කොතනකවත් බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීත්වය දෙවෙනි තැනට දාලා නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මායා පින තුල අපව කොටු කිරීම සහ පෙරපින් ඇති බව කියන මේ කාරණා දෙක අපි කොහොමද දහමට අනුව ගලපා ගන්නේ?
ධර්මානුකූලව දකිද්දී නෝනා මේ ධර්මානුකූලව අවබෝධාත්මක ධර්මයක් කරා නිවන් මාර්ගයේ කරා යන කෙනා දකින්න දක්ෂ වෙන්න ඕනේ. දානය කියන්නේත් මාර්ග ධර්මයක්. තේරෙනවද? සීලය කියන්නේත් මාර්ග ධර්මයක්. මෛත්‍රී කියන්නේත් මාර්ග ධර්මයක්. සමාධිය කියන්නේ මාර්ග ධර්මයක්. තේරෙනවද? මේ මාර්ග ධර්මයන් නිසා නෝනා අපි මේ මාර්ග ධර්මයන්ට රැවටීම නිසා සංසාරයේ නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතේ ඉඳන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගෙන තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගෙන තියෙනවා. ඒතකොට මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගත්තේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා, රහතන් වහන්සේලා මුණ ගැහිලා. අපි මෙච්චර සම්මා සම්බුද්ධ ශාසන අහිමි කරගත්තේ නෝනා අපි මේ මෛත්‍රියත් සමාධියත් දානයත් සීලයත් කියන කාරණා මාර ධර්මයන් හැටියට නොදැක්ක නිසාමයි. තේරෙනවද? මොකද මේ මාර ධර්මයන් හැටියට මේවා නොදකින්නවා කියන කාරණේ කියන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර අතුව මේ සෑම ධර්මතාවයක්ම දඹදිව සමාධිය තිබ්බා. තේනවා? සීලයක් දඹදිව සමාධිය තිබ්බා, මෛත්‍රියක් දඹදිව සමාධිය තිබ්බා, දානයක් දඹදිව සමාධිය තිබ්බා, සමාධියක් දඹදිව සමාධිය තිබ්බා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ දානීය සීලය සමාධිය නැත්තම් මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් බවට ආර්ය සීලයක් බවට, ආර්ය දානයක් බවට, ආර්ය සමාධියක් බවට පත් කළේ. තේරෙනවද? අපි දානීය දානයක් හැටියට නම් ජීවිතයට එකතු කරගන්නේ අනිවාර්යයෙන් මේ දානය මාරයටයි දානයක් බවටයි පත් වෙන්නේ. තේරෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන වෙලාවේ තිබ්බා වූ මේ දානය, සීලය, මෛත්‍රිය, සමාධිය කියන කාරණා ආර්ය දානයක්, ආර්ය මෛත්‍රියක්, ආර්ය සමාධියක්, ආර්ය සීලයක් බවට පත් කළේ බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? එනිසා නිරේතුරුවම මේ දානය, සීලය, මෛත්‍රිය, සමාධිය කියන කාරණේ අපිට ජීවිතයට අත්‍යවශ්‍යයි. තේරෙනවද? එතකොට අපි දකින්න ඕනේ මෙතන මේ ප්‍රශ්නේ මතු කරගන්න ඕනේ නුවණින් මෙනෙහි කිරීම තුළින්. එතන නුවණින් මෙනෙහි කරන්න නම් අනිවාර්යයෙන්ම යා සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න නම් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනෙක් වෙන්නත් ඕනේ. තේරෙනවද? එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කරද්දී අන්න එයා දකිනවා නෝනා අපි සංසාරේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා කොච්චරනම් දන් දීලාද කියන කාරණේ. කොච්චරනම් සංසාරේ අපි සිල් සමාදන් වෙලා ඇද්ද, සමාධිය වඩලා ඇද්ද, මෛත්‍රිය වඩලා ඇද්ද කියන කාරණේ දකිද්දී එයා දකිනවා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියායි කියන කාරණේ. තේනත්? එතකොට මේ අනිත්‍ය වෙලා ගියා කියන කාරණේ තුල එයා දකිනවා තමන්ගේ මේ ජීවිතය කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මය කියන්නේ කුමක හේතුඵල ධර්මයක්ද? පෙර සංසාරේ කළා වූ දානය, සීලය, මෛත්‍රිය කියන කාරණයන්ගේ හේතුඵල ධර්මයක් තමයි තමන් ලබලා තියෙන ජීවිතය. තේනත්? එතකොට තමා ලබලා තියෙන ජීවිතයත් දානය, සීලේ, මෛත්‍රියේ, සමාධියේ ඵලයක් නම් මේ ජීවිතයේ නিত্য උදයක්ද අනිත්‍ය උදයක්ද වෙනස් වෙලායි. එහෙනම් මේ ජීවිතය ලැබීමට හේතු දානයක්, සීලයක්, මෛත්‍රියක් කියන කාරණා නෝනා එයා මේ අනිත්‍ය වෙන ධර්මතාවයන් බව දැකලා අන්‍යා දකිනවා තමන් රැස් කරන්නා වූ සෑම දානමය, සීලමය, සමාධිමය, මෛත්‍රීමය සංස්කාරයක් අනිත්‍යයි කියන කාරණේ. තේන? ඉතින් මුලින්ම තමන්ගේ ජීවිතය කියලා දකිද්දි මේක මේ නම කියලා දකිනවා නෙමෙයි. දැන් ඔබතුමිය නම කියලා ශාලිකා නෝනා කියලා දකිනවා නෙමෙයි. ඔබ දකින්න ඕනේ මේ මගේ ජීවිතය දානේ ඵලයක්, සීලේ ඵලයක්, සද්ධාවේ ඵලයක්, මෛත්‍රියේ, සමාධියේ ඵලයක්. තේන? එතකොට මේ ඵලයේ තුලින් ලැබුණා වූ මේ ජීවිතයත් අනිත්‍ය වෙලා යනවා නම්, වෙනස් වෙලා යනවා නම්, එහෙනම් තවදුරටත් අපි දානය දානයක් හැටියට වඩලා වැඩක් තියනවද? සීලය සීලයක් හැටියට වඩලා වැඩක් තියනවද? අන්න යා නුවණින් ගලපලයා දානය ආර්ය දානයක් හැටියට වඩනවා. සීලය ආර්ය සීලයක් හැටියට වඩනවා. සමාධිය ආර්ය සමාධියක් හැටියට වඩනවා. මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් හැටියට වඩනවා කියන්නේ මොකද්ද? මේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? ඉතින් සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින තැනයි ආර්ය මෛත්‍රිය ආර්ය දානය එකතු වෙන්නේ. එතෙක් නොනා අපි නිරතුරුවම දානයක්, සීලයක්, මෛත්‍රියක්, සමාධියක් මාර්යා උදෙසා කරන්නා වූ දේවල් වෙනවා. මොකද මේ සෑම දෙයක්ම අපි නැවත භවයේ උපතකට අරන් යනවා. ඒතර භවයේ උපතකට අරන් ගිහිලා අනාගතයේ දැන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලය එනවා, මුර්ග සංඥා එනවා. මෙවැනි කාලවල වලදී නොනා අපි නැවතත් අප්‍රමාණ අතරමං භාවයට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම මේ දානය, සීලය, මෛත්‍රිය, සමාධිය කියන කාරණා නිරේතුරුම මාර ධර්මයන් බවටයි පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව මේ කාරණා ජීවිතයට එකතු කරගනිමින් ඒවායේ සංස්කාරයන් අනිත්‍යභාවය දකින මොහොතේ ඒක ආර්ය මෛත්‍රියක්, ආර්ය සමාධියක්, ආර්ය දානයක්, ආර්ය මේ සීලයක් බවට පත් වෙනවා. එතන තමයි නිවන් අවබෝධය උදෙසා සෝවාන් සකෘදාගාමි ඵලයන් උදෙසා අපි මාර්ගය සකස් කරගන්නේ. ඉන් මෙහා ඉතින් අපි දන් දෙමින් භවයේ ඉපදෙනවා, ආයිමත් සතර අපායට වැටෙනවා, ආයිමත් ගොඩ ආපු දාට දන් දෙනවා. ඉතින් ඔහොම කල්ප 100 කෝටි ගමනක් ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙනවා. තේරෙන්නේ? ඒ නිසා නිරේතුරුවම දානය ආර්ය දානයක් බවට පත් කරගන්න. මොකද සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබත් මමත් පූජා කළා කියලා දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පරොත්ට වඩා ලොකුයි කියනවා. එච්චර දම් පූජා කළා තියෙනවා. එච්චර සිල් රැකලා තියෙනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය නම් මේ මොහොතේ නැවතත් සීලය සීලයක් හැටියට මේ සීලය ආර සීලයක් හැටියට වඩන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? දානය ආර දානයක් හැටියට එකතු කරගන්නවා කියන්නේ මේවා තුළ ජීවත් වෙමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දන් දෙමින් දානෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සිල් රකිමින් සීලෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මෛත්‍රී වඩමින් මෛත්‍රියෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ ආනිසංස දකිනවා. සමාධිය වඩමින් ධානතලයන්ගේ අනිත්‍යභාවය දකිනවා. අන්න එතකොට ආර්ය භාවයට මේවාපත් වෙනවා. එතකොට මේ ආර්ය භාවය තුලයි අපිව ආර්ය මාර්ගයට අරන් යන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල සකස් කරගන්නවා. ඉන් මෙහා නොනා ඉතින් දන් දෙමින් සිල් දකිමින් මේවා කෙරෙහි උපාදානය ඇති කරගත්තොත් ඒවා නිසාම අපි තව භවයෙම තමයි සකස් කරගන්නේ. භවයෙමයි සකස් කරගන්නේ.
ස්වාමීන් වහන්ස, ජාති සෝතාපත්ත භාවය කියලා කියන්නේ කුමක්ද?
ජාති සෝතාපත්ත භාවය කියන්නේ ඕන මේ මනුස්ස ලෝකේ ඉපදෙනකොට සෝවාන් ඵලයටපත් උනාය කියන කාරණය. තේන්නාද? ජාති සෝතාපන්නය කියලා කියන්නේ ඒ කියන්නේ එයා පෙර ජීවිතයේ සෝතාපන්න ඵලයට පත් වෙලා, එහෙම නැත්නම් මැරෙන වෙලාවේ සෝතාපන්න ඵලයට පත් වෙලා මිනිස්සෙක් වෙලා ඉපදෙනවායි කියන කාරණය. නමුත් කිසිම සූත්‍රගත ධර්මයක නොවන ওই ಜಾති සෝතාපන්න කියන මිනිස්සෙක් පිළිබඳ කොතනකවත් සඳහනක් නැහැ. එනදී කිසිම සූත්‍ර ධර්මයක සඳහනක් නැති නිසා මට ඒ ගැන කියන්න බැහැ. නමුත් මම දන්න ධර්මය අනුව මේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණා නම් එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් හැටියටම තමයි උප්පත්තිය සකස් කරගන්න තියෙන්නේ. එනද සූත්‍රගත ධර්මයක කොතනකවත් ඔය ಜಾති සෝතාපන්න කියන කෙනෙක් ගැන මම නම් දැකලා නැහැ.
ගරු ස්වාමීන් වහන්ස, යම් පුද්ගලෙක් සෝවාන් භාවයට පත්වන විට ඒ පුද්ගලයාට යම් ශාරීරික වෙනසක් දැනෙනවද?
දැන් මෙහෙම නේනෝන, දැන් සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ හේතුවක් නිසා සකස් වෙන දෙයක් නේ. මොකද්ද හේතුව? එයා ආරෂ්ඨාංගික මාර්ගේ පරිපූර්ණ කරන්න ඕනේ. තේනාද? කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින්, නුවණින් මෙනෙහි කිරීම තුලින්, සම්මාදිට්ඨිය ජීවිතය තුල ඇති කරගෙන, සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්ප, සම්මා වාචා ওই වගේ ඇවිල්ලා, පල්ල්‍යා සම්මා සති, සම්මා සමාධිය තුලට ඇවිල්ලා, ඊට පස්සේ ආයිමත් එයා මේ මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න ඕනේ. තේන? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සමා සමාධි ප්‍රඥා කියලා මාර්ගයක් නේද? සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තමයි බුදුරජාණන් ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයට මුලින්ම යොමු කළා තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියයි සම්මා සංකප්පය. ඒතකොට සම්මා දිට්ඨියයි සම්මා සංකප්පය තැනදී ඒ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි දෙකම අයිති වෙන්නේ ප්‍රඥාවට. තේන්නා? දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට බෙදුවාම ප්‍රඥාවට අයිති අංග දෙකයි මුලින් තියෙන්නේ. තේනද? ප්‍රඥාවට අයිති අංග දෙක තමයි සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. මේ දෙකයි ප්‍රඥාවට. ඊට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ තමයි සීලයට අයිති. සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි තමයි සමාධියට අයිති. තේන? නමුත් දැන් අපි කියන්නේ කොහොමද සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් සීල සමාධි ප්‍රඥා කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ මෙතන සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත් මුලට තියලා මේ දෙක ප්‍රඥාවට දෙනවා. තේන්න? එතකොට දැන් කෙනෙක් අපෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සමාධි ප්‍රඥා මාර්ගයක්. එතකොට කොහොමද මේ දෙක ප්‍රඥාවට අයිති වෙන්නේ කියලා? වෙන්න බැහැ නේද? සීලය තුලින්නේ සමාධියට යන්නේ, සමාධිය තුලින්නේ ප්‍රඥාවට යන්නේ නේද? එතකොට සීලයට යන්නේ නැතු ප්‍රඥාවට යන්නේ බැහැ නේ? නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේදී ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග දෙක යොමු කරන්නේ කොතෙන්ද? කෙලින්ම ප්‍රඥාවට. ප්‍රඥාවෙන්නේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ පටන් ගන්න. ප්‍රඥාවට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලය තියෙන්නේ. සීලයට පස්සේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිය තියෙන්නේ. එතකොට එහෙනම් මුලින් බුදුරජාන් වහන්සේ මෙතන ප්‍රඥාවෙන් පටන් ගන්නේ කුමක් නිසාද? මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේන්නා? දැන් බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්පය තුලින් හඳුන්වලා දෙන්නේ ආර්ය ප්‍රඥාව නෙමෙයි. මෙතන තමයි මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව. තේන්නා? මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාවක් නැත්නම් කවදාක්වත් එයාට සීලය සැබෑ අර්ථයට ගන්න බැහැ. සමාධිය සැබෑ අර්ථයට ගන්න බැහැ. දැන් ක්‍රිස්තියානි මහත්තුරු ඉන්නවා සීලය තුල ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට සැබෑ නිවන් මාර්ගයට යොමු වෙන්න බැහැ. ඇයි? මාර්ගය හඳුනා ගැනීමට අදාළ ප්‍රඥාව නැහැ. නමුත් මේක ආර්ය ප්‍රඥාව නෙමෙයි. තේන්නා? දැන් Hindu පූසාරිලා ඉන්නවා, Hindu මේ තාපසවරු ඉන්නවා, හිමාලයේ අප්‍රමාණ සමාධිය වැඩමු. සමාධිය වැඩුවත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මාර්ගය හඳුනාගන්න මේ ප්‍රඥාවක් නැහැ. ඒ නිසා ඇයි නැත්තේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ මුලින්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට යොමු කරන්නේ නෝනා මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි. මේක මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. තේන්නා? දැන් එක මහත්යෙක් ඉන්නවා, ඒ මහත්යා හොඳට සිල්පද පහ රකින්න. තේන්නා? ඒ වගේම මෛත්‍රී භාවනාව තුලින් එයා සමාධිමත් භාවය ඇති කරගෙන ඉන්නවා. ඒතර ඇති කරගෙන ඉඳියම එක මහත්යෙක් ගිහිල්ලා යම් ආරෂ්ඨාංගික මාර්ගයේ පොතක් ඒ මහත්යට පූජා කරනවා. ඒතර ඒ මහත්යට පූජා කළාම ඒ මහත්යෙ නෑ ආරෂ්ඨාංගික මාර්ගේ මට වැඩක් නැහැ. මට සීලය තියෙනවා, මම මෛත්‍රිය වඩන, මට ආරෂ්ඨාංගික මාර්ගේ වැඩක් නැහැ. ඉතින් ඊට පස්සේ ඒ මහත්යෙක පොත බාර ගන්න නැහැ. ඉතින් ඒ මහත්යයා පොත දුන්නේ මහත්යයා මොකද කරලා තියෙන්නේ? නෝනට පොත දීලා ඇවිල්ලා. නම නෝන මේ පොත බලලා මෙතන මොකක් හරි ගන්න තියෙන දෙයක් තියෙනවා කියලා දැකලා මහත්යයා කාමරින් පොත කියලා. මහත්යයා අර විවේකයක් ලැබුණ වෙලාවේ අර බැන බැන හරි අර පොත බැලුවා. අන්න බලනකොට එයාට තේරුණා මෙතන ගන්න තියෙන දෙයක් තියෙනවා කියලා. දැන් මෙච්චර වෙලා එයා තුල සීලයයි සමාධියයි තිබ්බද, මාර්ගය හඳුනාගෙන මේ ප්‍රඥාව තිබ්බද? නැහැ. ප්‍රඥාව නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුලට මේ ප්‍රඥාව යොදන්නේ. නමුත් මේ ප්‍රඥාව ආර්ය ප්‍රඥාව නෙමෙයි. මේ ප්‍රඥාව වෙනස් වෙන ප්‍රඥාවක්. තේරෙනවද? දැන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් දෙන්නා තුලත් සම්මා දිට්ඨිය වැඩිලා සම්මා සංකප්පේ වැඩිලා. නමුත් මේ දෙන්නා පිරිහෙනවා කියන්නේ කියන ප්‍රඥාව මෙතන පිරිහෙනවා. ඇයි පිරිහෙන්නේ? මේක ආර්ය ප්‍රඥාව නෙමෙයි. තේරෙනවද? මේක ලෞකික ප්‍රඥාව. ඒතර මේ ප්‍රඥාව අපිට බුදුරජාණන් වහන්සේ මුලින් කියන්නේ මාර්ගය හඳුනා ගැනීම උදෙසා තියෙන ප්‍රඥාව. මාර්ගය හඳුනාගන්න එයාට ශක්තියක් නැහැ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප නැහැ. ඒ කියන්නේ මොකද? එයා තුල මාර්ගය හඳුනාගන්න ශක්තියක් නැති නිසා එයා සීලය තුල ඉන්නවා, සමාධිය තුල ඉන්නවා. නමුත් ඒ සීලය සමාධිය කවදාකවත් නිවන් මාර්ගයට යොමු වෙලා නැහැ. තේනද? මුලින් ප්‍රඥාවෙන් පටන් අරගෙන බුදුරජාන් වහන්සේ එතනින් සීලයත් සමාධියත් ඇවිල්ලා මෙන්න සම්මා සති සම්මා සමාධි තුලින් දැන් බුදුරජාණන් වහන්සේ සම්මා ඥාන සම්මා විමුක්තිය තුලින් අන්න ආර්ය ප්‍රඥාවට එනවා. තේරෙනවද? දැන් මෙතන මුලින් තියෙන ලෞකික ප්‍රඥාව. මේ ලෞකික ප්‍රඥාව වෙනස් වෙනවා. තේරෙනවද? නමුත් මේ ලෞකික ප්‍රඥාව වෙනස් වුණත් නොවනා මේ ලෞකික ප්‍රඥාව තුලින් මාර්ගය තරණ කරන කෙනා මාර්ගය තුල ඇවිල්ලා අවසානයේ සම්මා ඥාන සම්මා විමුක්ති තුලින් අන්න ආර්ය ප්‍රඥාව නොවෙනස් වෙන ප්‍රඥාව ඇති කර ගන්නවා. පිරිනිවි යන මොහොත දක්වා නොවෙනස් වෙන ආර්ය ප්‍රඥාව මෙතනයිනේ මතු කරගන්න. තේනද? ඒ නිසා නිරේතුරුවම මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල සෝවාන් ඵලයට පත් වෙන කෙනා ගමන් කරන්න ඕනේ. තේනද? එතකොට යා මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවෙන් යුතු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එතකොට යාට සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සකස් වෙනවා. එතනින් පස්සේ යා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ පරිපූර්ණ වෙනවා. සම්මා වායාමෝ සති සමාධි දැන් යාට සමාධිමත් පංච නීවරණ යටපත් වූ හිතක් ඇති වෙනවා. දැන් මෙතනදී ඔන්නේ යා ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිනවා. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්කට නයිනෝනා කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ යා සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සම කර ගන්නවා. තේනවද? එතකොට එහෙනම් මේ මෙතන මේ අවබෝධාත්මක දෙයක් තියෙනවා. මේක මේ සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ අකුණක් ගහනවා වගේ දැනුණා, එහෙම නැත්නම් හුස්ම හිර වෙනවා වගේ දැනුණා, උඩේ ඒවා නෝනා මනං කල්පිත දේවල්. තේනවද? මේ ධර්මාභෝධයක් මෙතන තියෙන. මේ ධර්මාභෝධයේ ධර්මයට අදාළ ගුණයන් සියල්ලම එතන සකස් වෙනවා. තේරෙනවද? ඕපනයික ගුණය කියන්නේ තමාත දකිනවා, ධර්මයේ තමා තුල සකස් වුණා වූ සියලු ධර්මතාවයන් එයා දකිනවා. තේරෙනවද? විවෘතයි ඒක. තේරෙනවද? ඒ නිසා කොතනකවත් තමාට හොරෙන් කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. ඒක සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා නෝනා කවදාක්වත් ඒ සෝවාන් ඵලයටපත් වුණා වූ හිත නිත්‍යයි කියලා ගන්නෙ නැහැ. ඒක යාගේ සෝවාන් ඵලයේ ලක්ෂණයක්. තේරෙනවද? එයාට ඒ සෝවාන් ඵලයටපත් වුණ මම සෝවාන් ඵලයටපත් වුණා කියන හිතත් අනිත්‍ය වූ හිතක් විතරයි. මොකද සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. එස තමන් සෝවාන් ඵලයටපත් වුණා කියලා තමන්ගේ හිත ගියද්දී එයාට ඒ හිත අනිත්‍ය වූ හිතක් විතරයි. තේරෙනවද? එයා මම සෝවාන් ඵලයටපත් වුණා කියලා ලෝකෙට කියන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒ හිතත් පංච උපාදානස්කන්ධයක් කියලා. ඒ නිසා ඒ තමන් සෝවාන් ඵලයටපත් වුණායි කියන හිත එයා තමා තුලින් නැවත නැවත තමා තමාට අවංක වෙමින් එයා දකිනවා. තේන්නා? ඒ හිතට ඉඩ දෙන්නේ නැහැ. තමා තමාට අවංක වෙමින් තමා තුල සකස් වුණා වූ හිත දිහා බලමින් එයා යම් මොහතක තීරණයකට එනවා මම නැවත සතර පායකට වැටෙන්නේ නැහැ කියන කාරණා.
හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ සෝවාන් ඵලයට පත්වීමත් සමග කිසියම් වූ කෙනෙකුට ශාරීරික විඳීමක් දැනීමක් ඇතිවන්නේ නැහැ කියන කාරණය.
නෑ, එහෙම එවැනි දෙයක් කොතනමකවත් ධර්මයක සඳහනක් නැහැ. තේන්නාද? ඔය එක සමාරුගෙන උඩ යනවා, අකුණු ගහනවා, ඕවා නෝන ඔක්කොම ඔය පංච උපාදානස්කන්ධෙට බැඳිලා තියෙන්නේ. තේන්නාද? ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැති නිසා අර කොටු වෙලා ඉන්නවා. තේන්නාද? ඉතින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුණත් එයාට ඒ හිත අනිත්‍යයි. රහතන් වහන්සේ කෙනෙකුට තමන් රහත් වෙලා කියලා හිතක් කියන්නේ එයාට ඒක අනිත්‍යයි. එයාට ඒක සතපහකටවත් වටින්නේ නැහැ. දන්නවා ඒ හිත පංච උපාදානස්කන්ධයක් කියන කාරණා. එනිසා එතනදී කොතනමත් ඔය ප්‍රශ්න මතු වෙන්නේ හිත තාම නිත්‍ය වශයෙන් ගන්න. ඒතොර ඒ කියන්නේ එයා සෝවාන් ඵලෙ අහිමි කර ගන්නවා හැම වෙලාවෙම මෙවැනි දේවල් දැකීම. ඒ නිසා අපිට තියෙන සකස් වෙන හිත අනිත්‍යයි කියලා දැකලා මම සෝවාන් වුණායි කියලා සකස් වෙන හිතත් අනිත්‍යයි කියලා දැකලා දැන්.
ස්වාමීන් වහන්සේ, එහෙමනම් යම් කෙනෙක් තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා අවබෝධ කරගන්නේ කොහොමද?
සෝවාන් ඵලයට පත් වුණා කියලා අවබෝධ කරගන්නේ යා තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවට එන්න ඕනේ. තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ තෙරුවනුත් අනිත්‍ය වූ ධර්මතාවයක කියන කාරණය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ උතුම් සද්ධර්මයත් අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ සංඝ රත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියන දකින්න තැනයි අචල ශ්‍රද්ධාව කියන්නේ. නේද? එහෙම නැතුව මේ දවසට පැය පහක් පන්සල් යනවා, දන් දෙනවා, සිල් රකින්නවා කියන කාරණේ නෙමෙයි අචල ශ්‍රද්ධාව කියන්නේ. මම වැඩිපුර පින් කරනවා කියන තැන අචල ශ්‍රද්ධාව කියන කාරණේ සකස් වෙලා නැහැ. එතන ශ්‍රද්ධාව. අචල ශ්‍රද්ධාව කියන්නේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න තැන. අචල ශ්‍රද්ධා බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ පිළිබඳ අචල භාවයට යනවා. නොවෙනස් වෙන බවට බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ මොකද? සංස්කාරයෝ අනිත්‍යයි. එතකොට මේ සංස්කාරයෝ අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ සංස්කාරයත්, ධර්ම රත්නය කියන්නේ සංස්කාරයත්, සංඝ රත්නය කියන්නේ සංස්කාරයත්. මෙන්න මේ සංස්කාරයන්ගෙන් අනිත්‍යභාවය දකින තැනයි අචල සද්ධාව. මොකද මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ, සංඝ රත්නේ තියෙන සැබෑම හරය.
එහෙම නැතු මම වැඩිපුර පින්කම් කරනවා මම වැඩිපුර සිල් සමාදන් වෙනවා මම වැඩිපුර මෛත්‍රී කරනවා කියලා අචල සද්ධාාවක් නෑ ඒක සද්ධාාවක් අචල සද්ධාාව කියන්නේ මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න තේන්න එතකොට මේ අචල සද්ධාාව යාතුල තියෙනවා දෙක සීලය ආර සීලයක් හැටියට වැඩෙනවා ආර සීලයක් හැටියට වැඩෙනවා කියන්නේ සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නයි සීලෙන් ලැබෙන සංස්කාරයන් මොනවද අපේ ජනප්‍රියභාවය ඇති වෙනවා අපි ඕනෑම සබාවක් ඉදිරියට නොබියව යනවා සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ උපදිනවා නමුත් මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද අනිත්‍ය එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න රකින්න ශිල්පදොළ විතරක් නෙමෙයි සෝහන් ඵලයට පත් වෙන වෙලාවේ එයාගේ ජීවිතයේ බිඳුණු සෑම ශිල්පදයක් මෙයාට අනිත්‍ය වූ සංස්කාරයක් විතරයි එයා දකින්න අවබෝධ කරලා නැහැ ඒ සෝවාන් ඵලයට පත් වුණ කෙනා අතීතයේ බිඳුණු සිල්පද නිසා බියටපත් වෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කොතැනකවත් එයාට බියක් නැහැ මොකද එයා සීලය ආර සීලයක් බවට පත් කළේ රකින්න සිල්පදේ ගැන හිතලා නෙමේ බිඳෙන සිල්පදයක් රකින්න සිල්පදයක් දෙකම ආර සීලයක් හැටියට දකින්න එයා දක්ෂයි එහෙම නැතු ආර සීලය කියන්නේ මේ හැමදාම මම සීලය තුල හිටියා අෂ්ටාංග සීලය දස සීලය තුල හිටියා කියන කාරණයක් නෙමේ ඒක නෙමේ ආර සීලය තේන මුළු ජීවිත කාලෙම පංසල් රැකගෙන හිටියත් ඒක ආර සීලයක් බවට පත් වෙන්නේ නැහැ ආර්ය සීලය කියන්නේ මේ බිඳුන සිල්පද රකින්න සිල්පද තුලින් රැස් වෙන සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. ඒක ආර්ය සීලය කියන්නේ. ඒතර මේ ආර්ය සීලය එන්න ඕනේ. දැන් කෙනෙක් කියනවා නම් මම සෝවාන් ඵලයට පත් වුණා නමුත් මට අතීතයේ බිඳුන සිල්පද ගැන බයක් එනවා කියලා ඒ කියන්නේ ඒක වෙන්න බෑ. එයා දක්ෂයි අතීතයේ බිඳුනා වූ සිල්පදත් ආර්ය සීලයක් තුල දකින්න. ඒ වගේ තුන්වෙනි කාරණේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. එතන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කාරණාවන්ගේ අනිත්‍යභාවය දැකලයි තියෙන්නේ අවබෝධ කරලා නෙමෙයි දැකලයි තියෙන්නේ. එතන මේ රූපේ අනිත්‍යභාවය දැක්ක කෙනා විඳීමේ අනිත්‍යභාවය දැක්ක කෙනා රූපය නිසා සකස් වුණා වූ විඳීමක් අවබෝධයක් හැටියට ගන්නෙ නැහැ. එයා විඳීමක් තුලයි ඉන්නේ. තේන්න. එයා දැන් දකිනවා නම් මට එකපාරට මට ආලෝකයක් විහිදුනා එකපාරට මට ශබ්දයක් විහිදුනා එකපාරට මා උඩ ගියා කියලා කොතනද එයා ඉන්නේ? රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමක් තුල. එතන රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමක් තුල ඉන්නවා කියන්නේ ආ පංච උපාදානස්කන්ධයත් තුලයි ඉන්නේ. ඒතර පංච උපාදානස්කන්ධයත් තුල ඉන්න කෙනා අවබෝධයක් තුලට යනවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ඒ දැනෙන විඳීම අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒ දැනෙන විඳීම අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණ තැන කවදා හරි සෝවාන් ඵලයට පත් වෙයි. ඉන් මෙහා අපි හිතනවා නම් දැන් නෝණ කෙනෙක් යනවා භාවනා ගුරුවරයෙක් ළඟට භාවනා කරන්න. ඒතර භාවනා කරන්නේ නැද්දී ඒ නෝණට එකපාරට මේ උදරේ දැඩි හිරවීමක් එනවා. එයා පපුව හිර වෙන්නකොට එයා ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාට කියනවා මහත්මයෝ මේ මම භාවනා කරනකොට මෙහෙමයි මට දැඩි අපහසුතාවක් දානවා මගේ පපුව හිර වෙන්නේනවා කියලා. එතකොට ගුරුවරයා කියනවා බය වෙන්න එපා ඔයා දැන් සෝවාන් ඵලයට ලං වෙලයි ඉන්නේ කියලා. තේන්න. ඉතින් ඕන දැන් මෙවැනි දේවල් සමාජය තුල තියෙනවා. ඒක හරි. නමුත් අවබෝධයක් කියන්නේ නෝනා විඳීමක් නෙමෙයි. තේන්නද? මේ විඳීමත් අනිත්‍යයි කියලා දකින තැනයි අවබෝධය කියන කාරණේ සකස් වෙන්නේ.
අෂ්ටලෝක ධර්මයන් ඇතුළත තමන්ගේ සිතුවිලි හසුරුවා ගැනීම පිළිබඳව තමන්ම අවබෝධ කර ගැනීමද ස්වාමීන් වහන්සේ මෙතනදී වැදගත් වන්නේ.
දැන් ඉතින් කල්යාණ මිත්‍රාශ්‍රේක් නොවන ගුරුවරයෙක් ලැබුණොත් ඉතින් කොච්චර නුවණින් මෙනෙහි කළත් වැඩක් නැහැ. තේන්න. මොකද ඊට අදාළ උනේ ධර්මයේ දකින්නේ. තේන්න. ඒ නිසා අපි නුවණින් මෙනෙහි කරන්න ඕනේ කල්යාණ මිත්‍රාශ්‍රේය තුලින්. ඒතර කවුද කල්යාණ මිත්‍රයා? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවනම් දැන් කවුද අපිට ඉන්න කල්යාණ මිත්‍රයා? ධර්මවිදිය. එහෙනම් මේ ධර්මයයි සූත්‍රගත ධර්මයයි සතර සටිපට්ඨාන සූත්‍රයයි ආනාපානසති සූත්‍රයයි මේ ධර්මතාවයන් අපි කල්යාණ මිත්‍රයා කරගන්න. මේ ධර්මතාවයන් කල්යාණ මිත්‍රයා කරගත්ත තැනදී ආරෂ්ඨාංගික මාර්ගයේ කල්යාණ මිත්‍රයා කරගන්න තැනදී අපිට කොහෙවත් රැවටෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්න. ඉන් මෙහා නොනා වර්තමාන සමාජය තුල අපිට රැවටෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම අපේ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ දකින්න. ධර්මය අපේ කල්යාණ මිත්‍රයා කරගන්න.
ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයෙක් තුලත් කාමුක හැඟීම්, රාගික හැඟීම්, තරහ මෙයාදී සිතුවිලි තියෙනවද ස්වාමීන් වහන්ස?
සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල මේ කාම රාග පිටික තියෙනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. තේරෙනවද? ඒතර කාම තණ්හා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදයන් හයක් කියනවා. තේරෙනවද? මේ ඇස නිසා සකස් වෙන්නා වූ කැමැත්ත චක්කු විඥානය. කන නිසා සකස් වෙන්නා වූ කැමැත්ත සෝත විඥානය. නාසය නිසා සකස් වෙන්නා වූ කැමැත්ත ගහන විඥානය. දිව නිසා සකස් වෙන්නා වූ කැමැත්ත දිව විඥානය. මනස නිසා සකස් වෙන්නා වූ කැමැත්ත මනෝ විඥානය. කය නිසා සකස් වෙන්නා වූ කැමැත්ත කාය විඥානය. එතකොට මේ මෙන්න මේ කාරණා හය තමයි බුදුරජාන් වහන්සේ කාම තණ්හාව කියලා දකින්නේ. තේරෙනවද? මේ හය කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව කාම තණ්හාව. එතකොට භව තණ්හාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ උපාදානිය නිසා සකස් වෙන්නා වූ භවයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව. තේරෙනවද? එතකොට භවය කියන්නේ භවාත්‍රයන් තුනක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කාම භව, රූපී භව, අරූපී භව. මේ භවාත්‍රයන් තුන කෙරෙහි යම් කෙනෙක් තෘෂ්ණාවක් ඇති කර ගන්නවා නම් ඒක භව තෘෂ්ණාව කියලා කියනවා. තේරෙනවද? දැන් කාම තෘෂ්ණාව දෙවෙනියට මොකද්ද කිව්වේ? භව තෘෂ්ණාව. දැන් ඒතකොට බලන්න සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල කාම තෘෂ්ණාව තියෙනවා. තේරෙනවද? කාම තෘෂ්ණාව තිබ්බත් ඒ කාම තෘෂ්ණාව තුල යා කවදාකවත් අපායගාමී අකුසල් කරගන්නේ නැහැ. තේරෙනවද? ඒ කාම තෘෂ්ණාව යා සංසිඳවා ගන්නේ සීලේ ආර සීලයක් තුල ඉඳලා. සිල්පත බිඳගන්නේ නැහැ. ඒසොර සෝවාන් ඵලයට පත් වෙන කෙනා තුල කාම තෘෂ්ණාව තියෙනවද නැද්ද? තියෙනවා. ඒතකොට කාම තෘෂ්ණාව තියෙනවා වගේම සෝවාන් ඵලයට පත් වෙන කෙනා තුල භව තෘෂ්ණාවක් තියෙනවා. ඒ කියන්නේ ආත්ම භාව හතකට අදාළව තෘෂ්ණාව තියෙනවා. කාම තෘෂ්ණාවක් තියෙනවා, භව තෘෂ්ණාවක් තියෙනවා. ඒතකොට බලන්න සකුරුදාගාමී ඵලයට පත් වෙන කෙනා තුල කාම තෘෂ්ණාව අනුශය වශයෙන් තියෙනවා. ප්‍රකටනේ අනුශය වශයෙන්. නමුත් එයාට ආත්ම භාව එකකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. අනාගාමී ඵලයට පත් වෙන කෙනා තුල කාම තෘෂ්ණාව නැහැ. නමුත් එයා තුල ආත්ම භාව එකකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. කාම තෘෂ්ණාවත් භව තෘෂ්ණාවත් දෙකම නිරෝධය කරන්නේ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ නිරෝධය කරන්නේ. එතකොට එහෙමනම් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුලත් කාම තෘෂ්ණාව තියෙනවා, භව තෘෂ්ණාව තියෙනවා, ආත්ම භාව හතකට අදාළව. සකෘදාගාමී ඵලයට පත් වෙන කෙනා තුල කාම තෘෂ්ණාව අනුශය වශයෙන් තියෙනවා, භව තෘෂ්ණාව තියෙනවා, එක භවයට අදාළව. අනාගාමී කෙනා තුල කාම තෘෂ්ණාව නැහැ. නමුත් එයාට එක ආත්ම භාවයකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. සකෘදාගාමී කෙනාට ආත්ම භාව දෙකකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. ඉම්මහා සද්ධානුසාරී ධම්මානුසාරී පුතග්ජන කියන මේ සෑම කෙනෙක්ම කාම තෘෂ්ණාවත් භව තෘෂ්ණාවත් තුලයි ජීවත් වෙන්නේ. තේනද? එතකොට කාම තණ්හා, භව තණ්හා, තුන්වෙනි එක විභව තණ්හා. විභව තණ්හාව කියලා කියන්නේ භවයක් නැහැ කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. තේනද? දැන් අතන කාම තණ්හා, මෙතන භව තණ්හා, තුන විභව තණ්හාව කියන්නේ යා භවයක් නැහැ කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. දැන් සමහර අන්‍යාගමික පින්වතුන්ලා ඉන්නවා, ඒගොල්ලෝ නැවතු උපතක් පිළිබඳ විශ්වාස කරන්නේ නැහැ. තේනද? දැන් සමහර බෞද්ධයෙම ඉන්නවා හොඳට කාලා බීලා ඇඳලා නටලා කරලා ජීවත් වෙලා සුවසේ ජීවත් වෙන්න නැවත අපිට උපතක් නැහැ. එහෙමයි කියන්නේ. ජීවත්ව ඉන්නකම් හොඳට කාලා බීලා නටලා ජීවත් වෙන්නේ මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි. මොකද්ද මේකට කියන්නේ? භව තෘෂ්ණාව. තේරෙනවද? ලෝකේ බහුතරය ඉන්නේ විභව තෘෂ්ණාව තුල. තේරෙනවද? ඒගොල්ලෝ නැවත භවයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. දැන් මං ගිහි කාලේ මං දන්න එක මහත්යෙක් හිටියා. එයා මත් වතුර බොන මහත්යෙක්, ජීවිතේ මැදි වයසට මිල මුදල් තියෙන කෙනෙක්. මේ මහත්යා අවසාන කාලෙදී මිනි පෙට්ටියක් මල් ශාලාවේ මිනි පෙට්ටියක් ගෙනලා ගේ මැද්දේ තියාගත්තා. ගේ මැද්දේ තියාගෙන මේ මහත්යා නිදාගන්නේ මිනි පෙට්ටියේ. මොකද එයා මරණයට ඒසරන් ආසයි. එයා හිතනවා මේ මරණයත් එක්ක මේ සියලුම දුක් ගොඩ ඉවරයි කියලා. එතකොට මේක තමයි විභව තණ්හාව කියන්නේ. තේරෙනවද? එතකොට මේ භාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ කාරණා තුන තුල මේ ලෝකේ රහතන් වහන්සේ කෙනෙක්ගෙන් මෙහා හැම සත්වෙක්ම මේ තුන ඇතුළට එක එක ආකාරයෙන් ගොනු වෙලා තියෙනවා. තේරෙනවද? ඉතින් ඒ නිසා නෝනා සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුල ආත්ම භාව හතකට අදාළව භව තෘෂ්ණාවක් තියෙනවා, කාම තෘෂ්ණාවක් තියෙනවා. නමුත් කාම තෘෂ්ණාව තියෙන්නේ අපායගාමී අකුසල් නොවන ආකාරයට.
ස්වාමීන් වහන්ස, දැන් කෙනෙක් උපාසක උපාසිකා කියන තත්වයට පත් වෙන්නේ කොහොමද?
මෙහෙමයි නෝනා, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යමෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ පිහිටනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ සම්මා සම්බුද්දයි කියන අවබෝධයෙන්, ධර්ම රත්නය කියන්නේ ස්වක්ඛාතයි කියන අවබෝධයෙන්, සුපටිපන්නයි කියන අවබෝධයෙන්, සංඝයා කියන තැන ඉඳලා අවබෝධයෙන් එයා තෙරුවන් සරණ පිහිටනවා. තේරෙනවද? බුදුරජාන් වහන්සේ කියනවා එයා උපාසක උපාසිකා කියන තැනට එනවා. තේරෙනවද? දැන් එයා තුන මොකද තිබ්බේ? තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් එයා සරණ යනවා. නැතුව දැන් අපි හිතනන උපාසක උපාසිකා කියන තැන කියන්නේ පන්සල්ට ගිහිල්ලා පොය දවස් සිල් ගන්නවායි කියන කාරණයෙන් කියලා. නෑ, එහෙම නෙමෙයි බුදුරජාන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ උපාසක උපාසිකා කියන අර්ථය කෙනෙක්ගේ ජීවිතයට එන්නේ එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තාම. තේරෙනවද? එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත තැන උපාසක උපාසිකා බවට පත් වෙනවා. එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන එයා සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතයට එකතු කරගෙන ආරෂ්ඨාංගික මාර්ගයට ගමන් කරන තත්වයට ආපුවාම එයා සද්ධාවන්ත උපාසකෙක් වෙනවා. දැන් මුලින් කවුද උනේ? උපාසක විතරයි ඈ. දැන් එයා තෙරුවන් සරණ පිහිටියදෙන එයා උපාසක කියන තැනට ආවා. තෙරුවන් සරණ පිහිටලා එයා ආරෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ගමන් කරන තැන එයා ඔන්න සද්ධාවන්ත උපාසක කියන තැනට එනවා. තේරෙනවද? ඊට පස්සේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මේ සීලය අංග ජීවිතයට එකතු කරගත්ත තැනදී අන්න යා සද්ධාවන්ත සිල්වත් උපාසක කෙනෙක් වෙනවා. දැන් මුලින්ම උපාසක කෙනෙක්, ඊළඟට සද්ධාවන්ත උපාසක කෙනෙක්, සීලයේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ අන්න සද්ධාවන්ත සිල්වත් උපාසකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආ ජීවිතයට දානයත් එකතු කරගන්නවා. එයා දානයත් එකතු කරගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ කියන ඕන්න දැන් සද්ධාවන්ත සිල්වත් දන් දෙන උපාසක මහත්ෙක් වුණා. තේන්නද? එතකොට ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මෙයා සීලේනුත් ශක්තිමත්, දානේනුත් ශක්තිමත්, පෙරුවන් කෙරේ සද්ධාවෙනුත් ශක්තිමත්. මේ තුනෙන් ශක්තිමත් වුණාට පස්සේ එයා මේ සද්ධාවත් සීලයක් දානයක් කියන සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණා නම් එයා ප්‍රඥාවන්ත උපාසකෙක් වෙනවා කියලා. තේන්නාද? ප්‍රඥාවන්ත උපාසකෙක් වෙනවා කියලා. ඒතර උපාසක උපාසිකා කියන අර්ථය මුල් අර්ථය තමයි තෙරුවන් කෙරෙහි සරණ පිහිටන තැන එයා ඕන කෙනෙක් උපාසක උපාසිකා කියන තැනට එනවා. එයා ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනකොට එයා සද්ධාවන්ත උපාසක උපාසිකාවක් වෙනවා. සීලය තුල ශක්තිමත් වෙනකොට එයා සද්ධාවන්ත සිල්වත් උපාසිකාවක් වෙනවා. එයා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දවසට අන්‍ය අනිවාර්යම ප්‍රඥාවන්ත උපාසිකාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ කියලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිල් සමාදන් වෙද්දී සීලේ ජීවිතයට ආරක්ෂා කරගද්දී බුදුරජාණන් වහන්සේ සීලේ ස්වභාවයන් හතරක් පිළිබඳ දේශනා කරනවා. තේනවා? පළවෙනි සීලය තමයි ගෝපාල සීලය. දෙක තමයි නිගණ්ඨ සීලය. තුන තමයි බ්‍රහ්ම සීලය. හතර තමයි ආර්ය සීලය. ඒතකොට සීලේ ස්වභාවයන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේනවා? ගෝපාල සීලය, නිගණ්ඨ සීලය, බ්‍රහ්ම සීලය, ආර්ය සීලය කියන මේ සීලයන්ගේ ස්වභාවයන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේනවා? බුදුරජාණන් වහන්සේ දවසක් පූර්ව ආරාමයේ වැඩ සිටිනකොට විසාකා උපාසිකාව එදා සිල් සමාදන් වෙලා. මොකද එදා නෝනා අද වගේ පන්සලේ සිල් සමාදන් වෙන චාරිත්‍රයක් තිබ්බේ නැහැ. තේන්නා? විසාකා උපාසිකාවල අනේ පිටිසිටුමල්ලා මේ සෑම කෙනෙක්ව සිල් සමාදන් වුණේ තමන්ගේ නිවසේ. තේන්නාද? තමන්ගේ නිවසේ සිල් සමාදන් වුණා. ඒ සිල් සමාදන් වෙච්ච තැනදී මේ ගෙදර ඉන්න පිරිස විතරක් නෙමෙයි ගෙදර වැඩ කරන අය පවා සියල්ලම එදා දවසේ සිල් සමාදන් වෙන්න ඕනේ. තේන්නාද? මොකද ඒගොල්ලෝ සියලු දෙනාම සම මේ උච්චාසයන මහාසයනා කියන්නේ අපි එදාට උස් පහත් මිටිකම් බලන්නේ නැහැ. හැමෝම එක තැන උපාසක උපාසිකාව කියන තැන ඉඳලා තමයි ඒගොල්ලෝ එදාට කටයුතු කළේ. ඒ නිසා ගෙදර වැඩ කරන අය පවා එදාට සිල් සමාදන් වෙනවා. තමන්ගේ ගෙදර ඉන්න කිරිබොන දරුවා සිල් සමාදන් කරනවා. තේන්නාද? එයාට ගාත කියලා සිල් සමාදන් කරන්න බෑ. නමුත් ගෙදර ඉන්න කිරි දරුවට 12න් පස්සේ ඒගොල්ලෝ මව් කිරි පවන්නේ නැහැ. ඒගොල්ල චතුමතුර තමයි ආහාරය දෙන්නේ. මව් කිරි පවන්නේ නැහැ. තේන්නා? ඒ දරුවමත් සිල් සමාදන් බවට පත් කරනවා. එතකොට මේ දවසක් විසාකාව ගෙදර සිල් සමාදන් වෙලා දැන් නමුත් වර්තමාන සමාජෙ මේක හුඟක් වෙනස් වෙනවා. තේන්නා? මොකද වර්තමාන සමාජෙ හුඟක් අය ගමේ පන්සලේ සිල් ගන්න යන්නේ නැහැ. ගමේ ආරාණේ සිල් ගන්න යන්නේ නැහැ. තේන්නා? සමහරු ඉන්නවා සිල් සමාදන් වෙන්න නම් අනිවාර්යයෙන්ම කිලෝමීටර් 100ක් 200ක් ඈතකටම යන්න ඕනේ. තේනවා? ඉන් මෙහා සිල් සමාදන් වෙන්නේ නැහැ. ඒතකොට මේවා නෝනා සැබෑ සීලයටයි තිබෙන්නේ. නැහැ, සීලය තුලින් කෙලෙස් රැස් වෙන තැනටයි යන්නේ. තේන්නාද? එතකොට විසාකා උපාසිකාවට කියන බුදුරජාන් වහන්සේ විසාකාව මේ හතර ආකාරයේ සීලයක් තියෙනවා. එක තමයි ගෝපාල සීලය. ගෝපාල සීලය කියන්නේ ගොපල්ලාගේ සීලය. ගොපල්ලා කියන්නේ හරක් බලන කෙනා. ඒ හරක් බලන කෙනා නිරේතුරුව බලන්නේ දැන් අද හරක් ටික මෙතෙන්ට කන්න දැම්මා. හෙට කොහෙද හොඳ තනබිමක් තියෙන්නේ? හෙට කොහෙද හොඳට ජලය තියෙන්නේ? අනිද්දට කොහෙද මේ වගේ හොඳ හොඳ තැන් හොය හොයා යනවා කියනවා. තේන්නාද? දැන් කෙනෙක් සිල් සමාදන් වෙන්න මෙතන හොඳ නෑ, අතන තමයි හොඳ, අතන දානි හොඳයි, අතන ගිලම්පස හොඳයි, අතන කියන බණ හොඳයි, මේවා හොය හොයා කෙනෙක් යනවනම් නෝනා ඒක ගෝපාල සීලයේ හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නිගණ්ඨ සීලය කියන්නේ නෝනා එක එක වෘතයන් තියෙනවා. දැන් නිගණ්ඨලාගේ එක එක වෘතයන් තියෙනවා. එයා අද නිර්වස්ත්‍රව ඉන්නවා, හෙට වතුර බහගෙන ඉන්නවා, අනිද්දා එයා අවුවේ ඉන්නවා, ඊළඟ දවසේ එයා කුසගින්න ඉන්නවා. ඒ වගේ එක එක වෘතයන් නිගණ්ඨ වෘතයන්ගේ තියෙනවා නෝනා. එතකොට අපේ සිල් සමාදන් වෙන අය සිල් සමාදන් වෙලා එක එක වෘතයන්ට එක එක දෘෂ්ටීන්ට බැසගෙන ජීවත් වෙනවා. තේන්නාද? දෘෂ්ටීන්ට අදාළව පොයේ දවසේකල එකන දැන් අපේ ධර්මයේ තුන එක එක දෘෂ්ටීන් තියෙනවා. නිර්මාංශ දෘෂ්ටිය වෙන්න පුළුවන්. ඔය එක එක ආකාරයෙන් දෘෂ්ටීන් තියෙනවා. තේනවා? එතකොට මේ දෘෂ්ටීන්ට අදාළ තැන්වල ඒගොල්ලෝ ඒක රාශි වෙනවා. තේනවා? නිර්මාංශ පිටිස ඔන්න එක පන්සලකට ඒක රාශි වෙනවා. අනිත් පැත්තේ තව පන්සලකට එකතු වෙනවා. වෙන වෙන දෘෂ්ටීන් වලට අදාළව අපි එදා දවසේ ගත කරනවා. එතකොට මේකට බුදුරජාණන් වහන්සේ කියනවා නිගණ්ඨ සීලය කියලා. එතකොට තුන්වෙනි සීලය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රහ්ම සීලය. බ්‍රහ්ම සීලය කියන්නේ නෝනා බ්‍රහ්මේක ආකාරයෙන් එයා සිල් ගන්නවා. දැන් බ්‍රහ්මතලවල කිසියම් බ්‍රහ්මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කිසියම් බ්‍රහ්මේක් නෝනා මේ දෙන්නේ තුන් දෙනෙක් එකට කතා කර කර කොතනකවත් නැහැ. දැන් දිව්‍යතලයේ දෙවියන් ඉන්නේ රංචු හැටියට, පිරිස් හැටියට, තේනවද? මොකද ඒවල කාමයන් තුලයි ඉන්නේ. නමුත් කිසිම බ්‍රහ්මතලයක කිසිම බ්‍රහ්මෙක් කොතනකවත් නොනා එකලාව ඉන්නේ, දෙන්නෙක් එකට කතා කර කර නැහැ. එක්ක සක්මන් කරමින් එක්ක එරමිනියා ගොතාගෙන එකලාව ඉන්නවා. මොකද බ්‍රහ්මයා කියන්නේ නොනා සමාධිය තුල ජීවත් වෙන කෙනෙක්. තේනවද? එයාගේ පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා ධානාගත මනසිකුනෙම ඉන්නේ. ඒ ධානාගත මනසකින් ඉන්න බ්‍රහ්මයා කවදාකවත් දෙන්නෙක් එක්ක කතා කර කර හිනා වෙමින් ඉන්නේ නැහැ. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියන බ්‍රහ්ම සීලය කියන්නේ මෙන්න මේ බ්‍රහ්මයා වගේ ඉන්නවා, තනියම එකලා ඉන්නවා. එයා සීල් සමාදන් වෙන්න ගිහිල්ලා සීල් සමාදන් වෙලා ඊට පස්සේ කරන්න තියෙන වත්පිළිවෙත් කරලා එකලා ඉන්නවා. තේරෙනවද? ඒක බ්‍රහ්ම සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න? ඊළඟට බුදුරජාණන් වහන්සේ ආර්ය සීලය කියලා දේශනා කරනවා. ආර්ය සීලය කියන්නේ මොකද්ද? එයා බ්‍රහ්ම සීලය තුල ජීවත් වෙලා. තේන්නද? බ්‍රහ්මේ කාකාරයට සීලය තුල ජීවත් වෙලා එයා ඒ බ්‍රහ්ම සීලය තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මුලින්ම එයා බ්‍රහ්ම සීලය තුල හිටියට එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කේ නැහැ. නමුත් එයා බ්‍රහ්ම සීලය තුල ඉඳලා ඒ බ්‍රහ්ම සීලය තුලින් රැස් වෙන්නා වූ සංස්කාරේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා නම් අන්න නෝනායා ආර්ය සීලයක් බවට පත් වෙනවා. එතකොට දැන් බලන්න අපේ 15ක පොය දාට ලක්ෂ කීයක් මේ රටේ සිල් ගන්නවද? ඒ ලක්ෂ ගානක් සිල් ගන්න පිරිස මේ කොටස් හතරකට බෙදුවොත් නෝන මේ කොටස් හතරෙන් අඩුවම තියෙන්නේ කොතනද? ආර්ය සීලය. අඩුවම තියෙන්නේ ආර්ය සීලය. තේනවද? මොකද කිසිම කෙනෙක් බ්‍රහ්ම සීලය එකලාව ජීවත් වුණත් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දක්ෂ නැහැ. තේනවද? ඒ නිසා නිරේතුරුවම සීල් සමාදන් වෙනවා වගේම සීලය ආරක්ෂා කරනවා වගේම සීලයෙන් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න යා දක්ෂ වෙන්න ඕන. තේනවද? සීලයෙන් රැස් වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන මොහොතක් පාසා අන්න යා බ්‍රහ්ම සීලය ආර සීලයක් බවට පත් කරගත්ත කෙනෙක් වෙනවා. දැන් අපි හුඟක් අය අපි දකිනවා සීල් සමාදන් වෙච්ච දවසට ඒ සීලය නිසා ගොඩාක් ආස්වාදයට පත් වෙලා යන්නේ. ඒ ආස්වාදේ ලබන්න තමයි සිල් ගන්න යන්නේ. තේන්න? තමහරු පුරුද්දක් හැටියට සිල් ගන්න නැහැ ඉන්නේ. ඒ ආස්වාදේ ලබන්න සිල් ගන්න යනවා කියන තැනදී එයා ගිහිල්ලා එකලාව ජීවත් වුණත් ඒක බ්‍රහ්ම සීලයක් පමණයි, ඒක ආර සීලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සිල් සමාදන් වුණාට පස්සේ මොකක් හෝ ආස්වාදයක් සකස් වෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳ වේවා, තමන්ගේ චර්යාවන් පිළිබඳ වේවා, මේ සෑම ආස්වාදයක්ම නොනා අනිත්‍ය වශයෙන් එයා දකින්න ඕනේ. තේන්න? අනිත්‍ය වශයෙන් එයා දක්ෂ වෙන්න ඕනේ සිල් සමාදන් වෙලා ඇස් දෙක පියාගෙන එක තැනකට වෙලා සංසාරයේ තමන් සිල් සමාදන් වෙලා හිටි අවස්ථා නුවණින් දකින්න. තේන්නයි? අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේලා හමුවේ සිල් සමාදන් වෙලා රහතන් වහන්සේලා හමුවේ සිල් සමාදන් වෙලා කල්ප ගණන් මේ ආ දීර්ඝ ගමනේදී දස දහස් වතාවක් ලක්ෂ වතාවක් සිල් සමාදන් වෙලා හිටි නුවණින් දකින්න දක්ෂ වෙන්න. තේන්නා? ඒ දක්ෂභාවය වගේ මේ සිල් සමාදන් වෙලා රැස්ුණා වූ යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ සංස්කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. තේන්නා? සිල් සමාදන් වෙලා සක්‍රියා වෙලා බ්‍රහ්මයා වෙලා සක්විති රජුරුව වෙලා සංසාරයේ වින්දා වූ අප්‍රමාණ සැපයන් නුවණින් දකින්න ඕනේ. දැකලා ඒ සියලුම සැපයන් අනිත්‍ය වුණායි කියන කාරණේ නුවණින් දකින්න ඕනේ. සංසාරයේ මං සිල් සමාදන් වෙන්න පෙර වූ සිල් රෙදි එක ගොඩකට ගැව්වා නම් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි. ඒසා සිල් රෙදි එකතු කරලත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින තැන මේ මොහොතේ රැස් වෙන්නා වූ ආස්වාදයට යා බැඳෙන්නේ නැහැ. එතන තමයි ආර්ය සීලය. ඉන් මෙහා නොනා අපි කොච්චර සිල් සමාදන් වෙලා අපි ඒ සීලයට බැඳෙනවා නම් සංස්කාරයෙන් බැඳෙනවා නම් නොනා ඒක ආර්ය සීලයක් බවට, ශක්තිමත් සීලයක් බවට, විදර්ශනා නුවණ මුස් සීලයක් බවට පත් වෙන්නේ නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ මෙවැනි සීලයන් රැකීම හරහා සිද්ධවන්නේ අකුසලයක් නේද?
අනිවාර්යෙන්ම අකුසල. ලෝභ දේශ මොහ. එච්චරයි. පිනක් තියෙන්න පුළුවන්. සිල්පද පහ ආරක්ෂා වෙනවනේ. තේන්නාද? සිල්පද පහ එතන ආරක්ෂා වෙනවා. ගෝපාල සීලය වුණත් වෘතයන් හොයාගෙන යනවා. දැන් ඔය නිගණ්ඨ සීලය කියන දෙක අපේ සමාජේ දැන් ගොඩාක් මතුවලා එනවා. එක එක වෘතයන්ට අදාළව, එක එක දෘෂ්ටීන්ට අදාළව ඒගොල්ලෝ එක්තැන් තැන්වල ඒ කණ්ඩායම එකතු වෙනවා. තේන්නාද? ඉතින් දැන් මේවා ඉදිරියේදී ගොඩාක් දෘෂ්ටි වැඩි වෙලා විනාශයන් කරා යනවා. ඉතින් මේ යන හැමතැනමදී මේ සිල්පද පහ ආරක්ෂා කරනවා. ඒක හරි. නමුත් සිල්පද පහ ආරක්ෂා කළාට අනිවාර්යයෙන්ම ලෝභ දේශ මෝහයන් වැඩෙනවා. ඒතකොට ලෝභ දේශ මෝහයන් වැඩෙනවා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය තියුණු වෙනවා. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. දානය කෙරෙහි අපි ලෝභ සිතක් ඇති කරගත්තත් පින තියෙනවා. නමුත් සක්කාය දිට්ඨිය වෙන්නේ. තේන්න සක්කාය දිට්ඨිය වෙන්නේ. දැන් කෙනෙක් මෙතෙන්ට එනවා, මෙතෙන්ට ඇවිල්ලා ගිලම්පස එකක් පූජා කරන්න එනවා. එයාට පේනවා තව කෙනෙක් ගිලම්පස එකක් අරන් එනවා කියලා. තේන්න. නමුත් මුල් කෙනා හදන්නේ නැහැ මේ මහත්යාගේම ගිලම්පස එක මට පූජා කරන්න. අරයා ගැන හිතන්නේ. එතකොට මේ දානය කෙරෙහි ලෝභ සිතක්ද නැද්ද? ලෝභ සිතක්. නමුත් මේ ලෝභ සිත තුල පින තියෙනවා. නමුත් මේ ලෝභ සිත තුල පින වගේම පිනට වඩා බලවත් වූ අකුසල් මූලයක් තියෙනවා. තේන්න. ලෝභ සිතක් තියෙනවා. ඒ ලෝභ සිත පිටිපස්සේ දේශය තියෙනවා. නමුත් තාම ප්‍රකට නැහැ. මං කිව්වොත් නෑ මහත්යෝ, මහත්යා ඊයේ ගිලම්පස දුන්නනේ අදේපා කියද්දී අන්න දේශය එතෙන්දි තමයි එන්නේ. එතකම් ප්‍රකට නැහැ. එතකොට මේ සියල්ල තුල අකුසලයක් තියෙනාන මොහයත් එතෙන්ට එනවා. එනිසා එතන දානීය උදෙසා, සීලයේ උදෙසා, සමාධියේ උදෙසා, මෛත්‍රියේ උදෙසා ලෝභ සිතක් ඇති කරගත්තත් එතන පින තියෙනවා. නමුත් පින පරයා බලවත් වූ අකුසල් මූලයක් එනවා. ඒ අකුසල් මූලය නොනා අනිවාර්යෙන්ම අපේ සක්කාය දිට්ඨිය තිවුර කරනවා. තේන සක්කාය දිට්ඨිය තිවුර කරනවා. නමුත් අර මුලින්ම ආපු මහත්මයා ගිලම්පසයක දෙන්න, අර පිටිපස්සේ ඉන්න මහත්තයා දකිද්දී එයා ගිලම්පසයකක් දෙන්න ඉන්නේ කියලා, එයා අර මහත්තයා එන්න ඔයත් භාගයක් දෙන්න මමත් භාගයක් දෙන්න කියලා භාගේ දෙන්නා බෙදලා දුන්නා නම් ඕනක් පිනක් තියෙනවා. කුසල් මූලේනු රැකෙනවා. ලෝභසිතක් නැහැ. ලෝභසිතක් නැති තැන දේශය ඇති වෙන්න විදිහක් නැහැ. ඉන් මෙහා අපි නිරේතුරුවම පින උදෙසා සකස් කරගන්නා වූ සෑම ලෝභ සිතක් පිටිපස්සෙම බලවත් වූ සක්කාය දිට්ඨිය වැඩෙන ධර්මතාවයක් තියෙනවා. අවසානයේ අපි පින් කරලා මොකද්ද වැඩි කරගෙන තියෙන්නේ? සක්කාය දිට්ඨිය. මමත් මේ දැඩි භාවය.
සමහර දෙමව්පියෝ තමන්ගේ කුඩා දරුවන් මිය යාම, ඒ දරුවෝ දෙවියන් අතර සිට පැමිණ නැවතත් ඒ දරුවන් තමන්ට හිමි තැන කරා යාම, එනම් නැවතත් දෙවියන් කරා ගියා යයි මේ මිය යාම අර්ථ දක්වනවා. ස්වාමීන් වහන්ස, මේ අදහස පිළිබඳව කොහොමද ස්වාමීන් වහන්සේ දහමට අනුව පැහැදිලි කරගන්නේ?
නෑ නෑ, එහෙම තත්ත්වයක් නෙවෙයි. ඒක මේ අපි රවට්ට ගන්න කියන දෙයක්. තේන්නාද? මේ දෙවියන් අතර හිටියා, දෙවියන් අතර ඉඳලා ඊට වඩා ලොකු දෙවි කෙනෙක් වෙන මනුස්ස ලෝකේ ඇවිල්ලා මාස දෙකෙන් මැරිලා ගියා කියන දේවල්, ඒවා නෝනා ධර්මයට කොහෙත්වත් ගැළපෙන දේවල් නෙමෙයි. තේන්නාද? ඒවා සියල්ලම මේ අපිව රවට්ට ගන්න. තේන්නාද? අපිව රවට්ටගෙන සංසාර බය කියන කාරණය, අකුසල් කෙරේ දින බය කියන කාරණය තව තවත් හීන කරගන්න. තේන්නේ? ඉතින් අපිට සතුටු වෙන්න හොඳයි. හරි? සතුටු වෙන්න හොඳයි. නමුත් ඒ සතුට නෝනා අනිත්‍ය වූ සතුට. ඒකයි අපි දකින්න ඕනේ. අනිත්‍ය වූ සතුටකට බැඳිලා අපි අපිව රවට්ට ගන්න ඕනේ නැහැ. තේන්න? යථාර්ථය මතු කරගෙන නැවත දුකින් තොර වූ තැනකට යන්නයි අපිට ගන්න ඕනේ. තේන්න? ඒ නිසා මේ දරුවා කොච්චර ලස්සන වුණත්, ඒ දරුවා කොච්චර හුරතල් වුණත්, ඒ දරුවා කොච්චර කීකරු වුණත්, ඒ සියල්ල සකස් වුණේ ඒ දරුවාගේ කුසල් සංස්කාරයක් නිසා. වෙන දෙයක් නෙමෙයි. කුසල් සංස්කාරය. එතකොට එවැනි කීකරු දරුවෙක්, ලස්සන දරුවෙක්, එවැනි ප්‍රසන්න දරුවෙක් ලබන්න ඒ අම්මා තාත්තා සතුටුනේ, ඒකත් ඒ අම්මාගේ තාත්තාගේ කුසල් විපාකයක්. වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ දරුවා උපදින මව් කුසට බැසගත්ත දවසේ පටන් මිය යන දවස දක්වා ඒ තාත්තා දරුවන් නිසා යම් සැපයක් විඳනන්න ඕන, ඒ සෑම සැපයක්ම කියන්නේ පෙර ජීවිතයේ කුසල් සංස්කාරයක්. එච්චරයි. එතකොට මේ දරුවා මේ මිය යන මොහොත දක්වා ඒ සැපයන්ට අදාළ වේ සැපයන් දරුවා ලැබුවා නම් ඒක දරුවාගේත් කුසල් සංස්කාරයක්. නමුත් නෝනා යම් මොහතකේ දරුවා මැරුණා කියන්නේ මැරුණ නිසා දෙමාපියන් දුකටපත් වුණා කියන්නේ දෙගොල්ලොම අකුසල විපාකයක්. නැතු මේ දිව්‍ය ලෝකෙට යන්නේ මැරුණ නෙමෙයි ඈ. ඒවෙන් අපි සංසාර බය කියන කාරණේ අයින් කරලා දාලා අපි තව තවත් මෝහයටයි යන්නේ. මුලින් විපාක දුන්න කුසල් විපාකයක් අතනදී අකුසල් විපාකයක් ආවා. එතකොට මේ අකුසල් විපාකේ අනිවාර්යයෙන් මෙවැනි අකුසල් විපාකයක් සිද්ධ වෙන්නේ සංසාරයේ ප්‍රාණඝාත අකුසල්, සත්ව හිංසා වලට අදාළ අකුසල් නිසා. එතකොට මේ අකුසලයට අදාළව හිටියේ දරුවා විතරක් නෙමෙයි. දෙමාපියන් ඔයසා දුකටපත් වෙන්නේ දෙමාපියනුත් දරුවනුත් එක හා සමානව අතීතයේ අකුසල් වල සම්බන්ධ වෙලා තිබ්බා. මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන ජීවිතය තුල නොනා අප්‍රමාණ අතීතයේ අපි කළා වූ එකට එකතු වෙලා තියෙන අකුසල් තියෙනවා. ඒ අකුසල් අපිට මුණගැහෙන වෙලාවේ සංස්කාරපච්චයා විඥානං කියන ධර්මතාවය තුල අපි දෙගොල්ලන් මේ අකුසල් විපාක දෙන ස්වභාවයට යටත් වෙන්න අපිට සිද්ධ වෙනවා. තේන්නා? එහෙම නැතු ඒවා මේ මැරිලා දිව්‍ය ලෝකෙට යන්නවායි කියන කාරණේ සමහරු ගබ්සා වුණාම කියනවා නෑ යා මව් කුසට ඇවිල්ලා දිව්‍ය ලෝකෙ යන්න ගියා කියලා. ඒවා නෝනා ධර්මයට නම් ඒක නෙහැ. ඒ ධර්මයට අපි එහෙම දිව්‍ය ලෝකෙට ගියා කියනවා මෙතන අකුසල් සංස්කාරය මතු කරගන්නේ නැහැ. තේන්න? එහෙම දෙයක් ධර්මයේ කොතනකවත් නැහැ. කෙනෙක් ඒ වගේ අඩු ආයුෂෙන් මැරුණා නම්, මිය යාම නිසා දෙමාපියන්ට බලවත් සිත් වේදනාවක් නැති වුණා නම්, ඒ පින්වත් දෙමාපියන්ට හිත් වේදනාවක් නැති වෙන්න ඕන අකුසල් සංස්කාරයක් නිසාමයි. දරුවා මිය යන්නේ අකුසල් සංස්කාරය නිසාම. නමුත් දරුවා මිය යන වෙලාවේ යාට සකස් වෙන අවසාන චුතිසිත කොයි ආකාරයෙන් සකස් වුණාද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඒ දරුවා මිය යන වෙලාවට එයාගේ චුතිසිත යහපත් ආකාරයෙන් සකස් වුණා නම් එයා ඊට වඩා ඉහළ ආත්මභාවයකට යන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ගර්භාෂය තුල වැඩුණු කලල රූපයටත් චුතිසිතක් සකස් වෙනවද?
අනිවාර්යෙන් ගර්භාෂයේ තුල ඉන්න කලල රූපෙටත් චුතිසක් සකස් වෙනවා. ගර්භාෂයේ ඉන්න කලල රූපෙටත් මැරෙන වෙලාවේ එයාට දැනෙන්නා වූ වේදනාවට හෝ සැපයට අදාළව චුසිත සකස් වෙනවා. එයා වේදනා දැඟව සමහර ගර්භාෂයේ දරුවෝ ඉන්නකොට ගබ්සා කරන්න බෙහෙත් දෙනවා. එහෙම කරනකොට අර දරුවා ඇතුලේ පිච්චෙනවා. තේන්නා? අර බෙහෙත්වල සැරට වසට දරුවා පිච්චෙනවා, මිරිකෙනවා. දරුවාට මනෝවිඤ්ඤාණය සකස් වෙනවා. කාය විඤ්ඤාණයට අදාළව, කාය පස්සේට අදාළව. අර දැනෙනවා මේ බෙහෙත්වල සැර ඔක්කොම යාට දැනෙනවා. එතකොට ඊට අදාළව යා ඇතුලේ සිතුවිලි සකස් කරගන්නවා. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා යා. එතකොට සකස් වෙදී මැරෙන වෙලාවේ යා දේශය තුල නම් මැරුණේ අනිවාර්යම නෝන දේශයට අදාළ උපාදානයි. මොකද පුංචි දරුව තුල දේශය හරිම වැඩි. තේන්නද? වැඩි හිටි කෙනෙකුට සමාරු වෙන පුංචි දරුවාගේ හිතාරින් ප්‍රභාෂරය කියලා ප්‍රභාෂණය පුංචි දරුවා තුල තමයි හරිම දේශයක් තියෙන්නේ. තේන්නද? ඒ දේශයේ දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ දරුවෙක් යටිගිරියෙන් කෑ ගහගෙන බෙරිහන් දීගෙන බිහි වෙන්නේ ඇයි? යාගේ හිතේ තියෙන පීඩාව නිසා සකස් වෙනා ಉದ್ದೇಶය. ඒතකොට හුඟක් වෙලාවට මව කුසක් ඇතුලේ දරුවෙක් ගබ්සා වෙනවා කියන කාරණේ දිනෝනා කවදාකවත් ඒ දරුවා සැප වේදනාවක් ඔස්සේ ගබ්සා වෙන දින අවස්ථා අඩුයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එයා දුක් වේදනාව තුලමයි ගබ්සා වෙන්න තියෙන අවස්ථාව වැඩි. නමුත් දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. තේන්නා? දරුවෙක් ඉපදුනාට පස්සේ මොකද එයාට කුසල අකුසල පිළිබඳ එච්චර මේකක් නැහෙනේ. සමාහට මැරෙන වෙලාවේ සෙල්ලම් බඩුවක් උපාදානය කරගෙන මැරෙන්න පුළුවන්. ආලෝකයක් උපාදානය කරගෙන මැරෙන්න. එවැනි අවස්ථාවකදී එයාට ගැළවීමක් තියෙනවා. නමුත් මව කුසක් ඇතුළේදී නෝනා හරි අමාරුයි. මොකද එයා පීඩනයක් තුලයි හැම වෙලාවෙම යන්නේ.
එහෙමනම් අපි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. උන්වහන්සේ වස් සමාදන්ව මේ භූමිතලයේ කිසියම් හෝ තැනක සිටිනවා ඇති. උන්වහන්සේට කිසිම උවදුරක් නොවන්නට, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නට, නිදුක් නිරෝගී වන්නට කියා අපි নমස්කාර පූරකව පින් අනුමෝදන් කරමු.